දැන් ඔබ සියලු දෙනා දුක්ඛාරය සත්‍ය පිළිබඳ යම් අවබෝධයක ඉන්නවද කියන එක ගැන මොකද හිතන්නේ? දුක්ඛාරය සත්‍ය පිළිබඳ යම් අවබෝධයක ඉන්නවායයි හිතනවද නැත්නම් තව අවබෝධ කරන්න තියෙනවද? තාවනම් අවබෝධ කරගන්න තියන වෙන්න ඕනේ. මොකද දුක්ඛාර සත්‍ය 100%ක් අවබෝධ වීමකට කියනවා අරිහත් වේ කියලා. දුක්ඛාර සත්‍ය පිළිබඳ යෝනිසෝ මනසිකාරයට පත් වීම තමයි පින්විතුනේ සෝතාපන්න ඵලයේදී සිද්ධ වෙන්නේ. දුක්ඛාර සත්‍ය පිළිබඳ යථාභූත ඥාන දර්ශනයට පත් වීම තමයි පින්විතුනේ අරිහත් ඵලයේ යන පැත්තට යනකොට සිද්ධ වෙන්නේ. ඔය හතර තමයි කොහොමත් කරන්නේ. ඔය හතර තමයි මනාපට දැක ගන්නතේ. සෝතාපන්න ඵලයේදී ඕක යථා ඔය යෝනිසෝ මනසිකාර වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේකයි මේ කියන්නේ කියලා. ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකාරෝති. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකාරෝති. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකාරෝති. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෙති. තස්ස එවං යෝනිසෝ මනසිකරතු තීනි සංයෝජනානි පහියන්ති. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝති. අති භික්කවේ ආසව රස්සන පහදබ්බ. ඔබ තමයි දහම් දර්ශනයෙන් පහ කරගන්නවා කියලා කිව්වේ. සම්බාසෝ සූත්‍රයේ දහම් දර්ශනයෙන් පහ කරගන්න කොටසක් තියෙනවා. සෝතාඵල, සෝතාපන්න ඵල, මාර්ගඥානෙන් පහ කරගත යුතු යම් කිසි කෙලෙස් කොටසක් කියන්නේ. යන්නේ කෙලෙස් කොටස තමයි පිංගසෙන ඔය කියුවේ. මේ දුක්ඛාරය සත්‍යයි කියා යෝනිසෝ මනසිකාර වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පිංගදුනේ දුක්ඛාරය සත්‍ය පිළිබඳ මූලික අවබෝධයට පත් වෙනවා. දුක්ඛාරය සත්‍ය පිළිබඳ මූලික අවබෝධයට පත් වෙනකොට ඒක දිගින් දිගටම සංගතනේ මානසිකාර වෙන්න පටන් ගන්නවා. තමන්ගේ ජීවිත අධ්‍යක්ෂණයට දදා. දැන් ඊයේ රෑ ආපු අයට ඒ කියන්නේ න්‍යාය ධර්ම දේශනාවට ආපු අයට මම විශේෂයෙන් පැහැදිලි කළා යම් කාරණාවක්. හේතුව මේක ඉතිහාසයේ පාඩමක් උගන්වනවා වගේ එකක් නෙමෙයි. ඉතිහාසයේ පාඩමක් ඉගෙන ගන්නවා වගේ නෙමෙයි. ඉතිහාසයේ පාඩම ගණන වෙලාවේ පිළිවෙලට ඔබට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ කහගෙන ඉන්නව හැරෙන්න. නමුත් ගණිත පාඩම ගණන වෙලාවට කියන දේ විතරක් අහගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ උගන්වන දේ. තනුකූල ඔබ වැඩ කරන්න පටන් ගන්නවා. සූත්‍රයක් ඉගෙනනවා නම් පස්සේ පිළිවෙලට ඊට පස්සේ සූත්‍රයට ඔබ ඇප්ලයි කරන්න පුරුදු වෙන්න ඕනේ. ඔබ සූත්‍ර ගොඩක් ඉගෙන ගන්න තියෙනව නේද විද්‍යාවටයි ඉතිහාසය ඉගෙන ගන්න සූත්‍රය කියන්නේ බං ඉතිහාසයේ සූත්‍ර ඉගෙන ගත්තේ නැහැ එහෙනම් ඉතිහාසයේ පාඩම කරන වෙලාවට තියෙන සිංහදින ඒක අහගෙන ඉඳලා කටපාඩම් කරගන්න නමුත් බුදුදහම කියන එක සිංහදින ඉතිහාසයේ ගොඩට දාන්න බෑ ලෝක සත්‍යය හිතන් ඉන්නේ බුදුදහම කියන එක ඉතිහාසයේ ගොඩේ තියෙන්නේ කියලා ඉතිහාසයේ ගොඩට දාන්න බෑ බුදුදහම කියන එක බුදුදහම කියන එක දාන්න ඕනේ ගණිතයේ ගොඩට වැරදි තැනින් අල්ලගත්තට පස්සේ වෙනසින් බුදුදහමත් කටපාඩම් කරන්න පටන් ගන්න ඔච්චර තමයි කරන්නේ. එයාද අද ලෝකේ ඉන්න බුදුදහම පිළිබඳ අග්‍ර ශ්‍රේෂ්ඨයි කියලා පිළිගන්නේ මොකෙන්ද? මොකෙන්ද? ත්‍රිපිටකේ කටපාඩම් නම් අන්න අග්‍ර ශ්‍රේෂ්ඨයි. මොකද මේ වෙනදේ ඒව දාලා තියෙන ඉතිහාසයේ ගොරට සිංහල ගොරට. එයාද විෂයන් තියෙනවනේ අර විෂයන් පල්ලෙහා නෙමෙයි සිංහල විෂයන් තියෙනවනේ ගොඩක් මනස වෙහෙසවල කරන්න ඕනේව මනස වෙහෙසවන්න නැතුව කරන්න ඕනේ ආදි වශයෙන් එහෙම ඒවා තියෙනවනේ නැත්නම් අර කාලෙක දුහාගත්ත නෙමෙයි මොලේ කොටස් දෙකක් තියෙනවා වම් මොලේ සහ දකුණු මොලේ කියලා වම් මොලේ දියුණු අය ගොඩක් ගණිතයේ පැත්තට බරයි තර්කයේ පැත්තට බරයි දකුණු මොලේ දියුණු අය ගොඩක් කලා විෂයන්ට බරයි ආදි වශයෙන් එන්න එහෙම එකක් හොයාගෙන තියෙන රොජර් කියලා විද්‍යාවේ දැන් මේක මේ මේ හොයාගැනීම එක පිංගතුනි දැන් බුදුදහම කොහෙටද දාන්නේ උඩ වමට දකුණට මිනිස්සු හිතාගෙන ඉන්නේ බුදුදහම දාන්නේ කොහෙට කියලා දකුණට කියලා. ඒ කියන්නේ මේ කලා විෂයක් කියලා බුදුදහම කියලා කියන්නේ. හොඳට බලන්නකෝ දැන් ඉස්කෝලේ කලා විෂයක් නෙමෙයි දව තියෙන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය. ශිෂ්ටාචාරය නම් ඉතින් එහෙම තමයි. නමුත් බුදු ධර්මයේ කියලා එහෙම විෂයක් තිබුණා නම් එහෙම ඕක දාන්න පුළුවන් දෙය පැත්තට. බෑ. ඕක දාන්න වෙන්නේ පිළිදෙන වම් පැත්තට මොලේ. එහෙනම් හොඳට මතක තියාගන්න මොලේ වම් පැත්ත දියුණු අයට මේ කරන්න ලේසි. හැබැයි කරන්න විදිය දැනගන්න ඕනේ. ඒකයි ඔබ ඉංජිනේරුවෙක් වුණාට කරන්න බෑ මේක. කරන විදිය දැනගන්න ඕනේ. තර්ක කරන්න පුරුදු වෙච්ච අයට මේක කරන්න ලේසි. ඒ කියන්නේ අනිත් අයට බැරිද? අනේ හාමුදුරනේ මට හොඳට චිත්‍රා දෙන්න බුලන්. ඒ කියන්නේ මට බැරිද? එහෙම එකක් නෑ. මොකද දකුණු මොලේ විතරක් තියෙන අය එහෙම එකක් නෑ. මොල දෙක ඔය පොට මොලේම තමයි ඔය කොටස් දෙකක් නම් කරලා තියෙන්නේ. හැමෝටම ඕක තියෙනවා. සමහරවිට ටිකක් දියුණුයි අනිත් පැත්ත. මොකද ඒගොල්ලෝ ඒක දියුණු වීම උදෙසාම කටයුතු කරලා තියෙනවා. යනන් හදලා තියෙන හැමදෙස්සම හිතලා බලලා තියෙනවා දේවල් ඇනලයිස් කරලා තියෙනවා ඒ එන්නේ ඒක තමයි පිටුදුලි මෙතනටත් ඕනේ. ඒක නිසා කේක් ගෙඩි තිබ්බ වගේ කුටුවල ඉඳන් ඉන්න එක නෙමෙයි හපංකම්. ඕක ඕනේ හැමෝට කරන්න පුළුවන්. ගෙදර බල්ල වරන් එලා තියන්න යා පැත්තේ. තව පුටුවක් වෙන් කළා ගෙදර බල්ල වගෙනත් තියාගන්න ඉතින්. ආයගෙන පපී දඟලන්න එපා හොමෙන්න. ඌත් එදිරට පය තුන බණටි ගහනවා. ඒවත් බණටි ඇහෙනවා. දෝතාපන් වේද උ? එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඔබත් කේක් ගෙඩියක් තිබ්බ වගේ හුටුවක් උඩින් ඉඳන් හිටියට නම් වැඩක් වෙන්නේ නැහැ. ඒකයි කිය ඉතිහාසයේ පාඩමක් නෙමෙයි මේ කරන්නේ. ඉතිහාසයේ පාඩමේ කරන්න දෙයක් නැහැ. නමුත් මේකේ කරන්න දෙයක් තියෙනවා මේ. මේකේ ඔබට කිව්වා නම් එහෙම y සමානයි x + 5 කියලා. ඔබ සූත්‍රය. දැන් ඔබට මොනවද කරන්න ඕනේ? දැන් ඔබ ගාව තියෙන කරුණ ඔකට ඇප්ලයි කරන්න ඕනේ. එතන x = 2යි නෝ. දැන් y කීයද? y = x + 5. x = 2යි. එහෙනම් y කීයද? 7යි. අන්න හරි. ඔය තියෙන. දැන් කේක් ගෙඩිය වලට මොකද වෙන්නේ? මං කේක් ගෙඩිය හොය බලන් ඉන්නවා. එහෙනම් දහම් දේශනාවේ යන වෙලාවේ පුදුමාකාර ඇක්ටිව්ලි ඔබ ඉන්න ඕනේ මෙතන. එහෙම නැහැ කියලා කියන්නේ ඔබ දැන් නිදි කිරා වැටෙන්නේ මොකද? ඔබට බන ඇහෙන්නේ නැරලා ඔබ ඉන්නවා. එහෙම දෙන්නේ. දැන් නිදි කිරා වැටෙන්නේ නැහැ. තව ටික වෙලාවක් යනකොට කොහොමද දවල් දාන්නේ ඉදිරිය පස්සේ? මොකද ඔබ ඇක්ටිව්ලි නැහැ සිංහසෙන. ඒක එලස්සේ. ගොඩාක් නිදි මරලා දින් දැන එක සාමාන්‍ය දෙයක්. ඒ හැරෙන්න සාමාන්‍යයෙන් පැය 7ක් විතර නිදාගත්ත කෙනෙක් මෙතනට ඇවිල්ලා නිින්ද යනවා කියලා කියන්නේ එයා මේකට ගොඩක් සම්බන්ධ වෙන්නේ නැහැ සින්. මේක සමහර පුරුදු වෙලා නැහැ එහෙම සම්බන්ධ වෙන්නේ. මොකද ගොඩක් කතා කරලා පුරුදුයි ඇත්තේ. අහගෙන ඉඳලා පුරුදුයි නැද්ද වෙන්නේ? මොන තැනක් ගියහම මමයි කතා කරන්නේ ඔබ ලාංගිතල්. එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා අසා සිටීමේ පුරුද්ද නැහැ. සමහර විට පොඩි දරුවන්ට නැත්තම් අර දැන් යුනිවර්සිටි යන මට්ටමේ හරි ඒ වයස වල අයට මේක ලේසි වෙයි කරන්න. හේතුව ඒගොල්ල පුරුදු කරලා තියෙනවා ටික අහගෙන ඉන්න. ගුරුවරයා කියන එක අහගෙන. ඒක පුළුවන් තරම් පුරුදු වෙන්න ඕනේ සිංහලෙන්. මේක අහන ගමන් මේ සූත්‍රයට ඇප්ලයි කරන්න. ඒක කරගන්න බැරි වෙනවා කියලා කියන්නේ සිංහලෙන් ඔබට යෝනිසෝ මනසිකාර වෙන්නේ නැහැ මේ වෙලාවේ. යෝනිසෝ මනසිකාර වෙන්නේ නැහැ කියලා කියන්නේ සිංහලෙන් ඔබ සෝතාපන්න වෙන්නේ නැහැ. බණ 100ක් ඇහුවා සෝතාපන්න වෙන්නේ නැහැ. බුදුහාඳුරයි ලබන කිව්වා සෝතාපන්න වෙන්නේ නැහැ. මොකද අවශ්‍ය කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. එදා හොඳට මතක තියාගන්න. මේ අවශ්‍ය කාරණාව සිද්ධ කරන්න. ඒ වෙලාවේ පින්වදින මේ කියනේවට තමන්ගේ ජීවිතයේ තියෙන අත්දැකීම දාන්නේ සූත්‍රෙට. දාලා බලන්න පින්වදින මේ කියන එක වෙනවද කියලා. දැන් ඔබට කවුරුහරි දැන් ලැබ් එකට ගියාට පස්සේ ඔබට කියන තියරිය වලට උගන්වනවා මේ අහවල් කිමිකල් එකට අහවල් එක දැම්මට පස්සේ මෙන්න මෙහෙම පාටක් එනවා කියනවා. දැන් ඉතින් හා කියලා නිකන් ඉන්න බෑ. දාලා බලන්න ඕනේ. දාලා බැලුවට පස්සේ ඔබට තේරෙනවා මේ පාට එනවද නැද්ද කියලා. එනවනම් එනවා කියලා ගන්නවා, එන්න නැත්නම් ගිහලා අහනවා. ඒක එන්නේ නැහනේ. මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ? එන්නේ නැහනේ. එක මේ තියෙන එක වැරදි. එහෙම නැත්නම් මම දාපු කිමිකල් වැරදි. එහෙනම් හිතන්නේ ඔබ කිමිකල් දාලා බලන්න නැතුව ඉතින් ඔබ කොහොමද හිතන්නේ? ඒ වැඩේ කරගෙන යන්නේ. ඉතින් ඔබ කොහොමද එකපාරට විශ්වාස කරන්නේ ගුරුවරයා කියපේක හරි කියලා? ගුරුවරට වරදින්නේ නැද්ද? එහෙනම් මට නම් වරදින ඕනේ තරම්. එහෙනම් මේ කියන ඔක්කොම වැරදි වෙන්න පුළුවන්. එහෙනම් එන්නත් වෙන නේ තියෙන්නේ. ආපු මේ වරදින්න ඇති හාමුදුරු ඕනේ තරම් ඉන්නවා. මේ මෙයාට වරදිනවලු අපි එන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මන්නං අරිහත් උනත් වරදිනවා. මොකද මට අරිහත් වුණාම බුදු වෙන්න බෑ. බුදුන්ට තමයි වරදින්නේ නැත්තේ. දෙයකින් සාපින්දනේ මේ කියන එක හැම විශ්වාස කරන්න එපා. ඔබ මේවා හරිද කියලා බලන්න ඕනේ. ඔබට හරිද කියලා බලන්න තියෙන ක්‍රමය තමයි ඔබේ ජීවිතේ අත්දැකීම. ඉතින් මේවා මම හැමදාම කියනවා. හැමදාම කිව්වට සිංහසනේ ඔබ පුරුදු වෙලා නැහැ මේක කරන්න. දැන් මොකද මම මේ හොයනවා පින්වදේ මේ දෝෂ මොනවද තියෙන්නේ කියලා. මේ ඔබට ඇයි මේක ජීවිතේට තාම දාගන්න බැරි කියලා බොහෝ පිරිසකට. මොකද පින්වදේ එහෙම බොහෝ පිරිසකට මේක දාගන්න බෑ කියලා තේරෙන්නේ ඔබගේ ජීවිතේ ඔබ කටයුතු කරගෙන යද්දී පින්වදේ ඔබ නිදහසේ ඉන්න කෙනෙක් නෙමෙයි වගේ දැනෙනවා. එන අනිත් සත්‍යයට ඔබ රූකඩයක් වගේ නටවන්න පුළුවන් කියලා මට දැනෙනවා. අනිත් සත්‍යය කියන දේත් එක්ක පින්විසිනේ ඔබගේ සතුට වෙනස් වෙනවා කියලා මට දැනෙනවා. ඉගෙන ඔබ මේක ජීවිතේට දාන්න පටන් ගන්න නෑ තාම මට හිතෙන විදියට. මොකක් හරි සිද්ධියක් දැක්කට පස්සේ පින්විසිනේ ඒ සිද්ධියට ඔබ කතා කරන විදිහ මේකට අනුකූලව පේනවා සමහර වෙලාවට. බොහෝ පිරිසක් නෙමෙයි වෙන්නේ, සුළු පිරිසක් හරි වෙන්නේ නැති ඉතින්. මොකද වෙනද දැන් මොකක් හරි ආරාමයේ සම්බන්ධව ඔබ ඉදිරිපත් කරන ලියුමක හෝ වේවා. එහෙම නැත්නම් මොකක් හරි දෙයක් සම්බන්ධව ඔබ කියන දෙයකින් හෝ වේවා. ඒ හැම දෙයකින් පින්දලි මම ඔබව ජජ් කරනවා. මට කරන්න බෑ ඒක. තව කෙනෙක් ජජ් කරන එක මට කරන්න බෑ. නමුත් මගේ දැනුම හැටියට, අවබෝධය හැටියට මම ඔබව ජජ් කරනවා. ඒ තුළ මම ගොඩාක්ම දකින්නේ තේඟදනි. නිවිච්ච ස්වභාවය අඩුයි. එන ඔබ පීඩාවට පත් වෙනවා. ඒ දේවල් තුළ ඔබ පීඩාවට පත් වෙලා ඔබ තමයි එළියන්නේ. මම මතකයි බෙගදරේ විගණකාධිපති කාර්යාලයේ එක්තරා දේශනාවක් කරද්දී අපි ඒ දේශනාව කළේ ඉවරුණාට පස්සේ විගණකාධිපතිතුමා අපිත් එක්ක කතා කළා. එතුමා ගොඩාක් සම්බන්ධ වෙලා ධර්මයේ ශ්‍රවණය කරන මහත්මේ. මම දැන් හිටපු විගණකාධිපතිතුමා, ඒකයි මම දැන් ඒ නම කියන්නේ. ඉන්න කාලේ නමක් කිව්වවත් නැහැ. එතුමා මම කියනවා හාඳුනේ ඔය එක එක සිද්ධි සම්බන්ධව ඒගොල්ලෝ රිපෝට් ලියනවානේ. ඒ කියන්නේ ගිහිල්ලා ඉන්ක්වයර් එකක් කළාට පස්සේ ඒකට අදාළ රිපෝට් එකක් ලියනවා. ඉතින් ඒක ලියාගෙන එනවලු නිලධාරී. එතමා එපැයි මම හිතන්නේ අවසානයේ තීරණය ගන්න ඒ සම්බන්ධ. ඒ ලියාගෙන ආවට පස්සේ එතුමා කියනවලු මේක ටිකක් සැර වැඩිනේ. මේක මේ ඔබගේ ඇඟට අරගෙන ලියලා තියෙන. අපිට ඕනේ මේක අපේ ප්‍රශ්නයක් කරගන්න නෙමෙයි. අපිට ඕනේ මේ තියෙන ප්‍රශ්නේ ඒ විදිහට ඉදිරිපත් කරන්න. ඒක නිසා මේක ගිහිල්ලා අය ලියන් එන්න. ඔබගේ ප්‍රශ්නයක් කරගන්න නැතත්. ඒ කියන්නේ සිංහදින අර විපාකයේ විදිහට තියෙන්න අරින්න කියලා එතුමා කියන්නේ. ඒ විපාකයේ තමන්ගේ මනසට අරගෙන ඉවරලා ඒක තුලින් පින්වදින දුක්ඛ කන්දයක් නිපදවගෙන ඉවරලා අන්නේ දුක ගැන ලියන්න එපා කියලා. හරි ශ්‍රේෂ්ඨයි. සමහර එකක් ඉදිරිපත් කළොත් එහෙම අරගල ජීවිතාන්තයේ හිරේයයි. නැත්නම් අවුරුදු 80 වෙන ඉඳලා ඉතේ. දැන් ගෑනු කෙනෙක් මරනවා. ඔබ ඉන්නවා. ඔබට කියනවා දැන් ලියන්න කියලා. ඒ පිළිබඳ උසාවියේ ඉදිරිපත් කරන වාර්තාව. දැන් ඒ ගෑනු කෙනා ඔබගේ අම්මා. දැන් උසාවිය දෙන්නේ නැහැ නේද ඔබට වාර්තාව ලියන්න? ඇයි? හොඳටම දන්නවා සිංහල එතන වෙච්ච සිද්ධිය ලියන්න බෑ ඔබට. ඔබ ලියන්නේ ඔබගේ දුක් අඳවනාව. ඔබ ලියන්නේ ඔබගේ කේන්ද්‍රය, ද්වේෂය. ඒක ගැන ඔය ලියන්නේ. ඒ කියන්නේ මෙතන බාහිරින් මේ සිද්ධ වෙන මේ සිද්ධිදාමය කවදාකවත් ඔබට ඒ විදිහට ඉදිරිපත් කරන්න බෑ. මොකද ඒවා ඔබගේ සිද්ධියක් බවට ඔබ පරිවර්තනය කරගන්න. ඒ ඔබගේ සිද්ධියක් බවට පරිවර්තනය කරගන්නෙදි මෙතනනේ ඔබගේ පෙර සිමිච්ච ඒවට සම්බන්ධතා මේ ඔක්කොම ඇදලා ඇවිදින්න ඉල්ල සිංහදනේ. ඔබ ලියලා තියන්නේ අන්තිමට සිද්ධිය නෙමෙයි. ඔබ ලියලා තියෙන පිංගුදිනේ සමහරට ඔබගේ හිතේ තිබිච්ච දේවල්. ඉතින් ලියව කියනකොටනේ අපිට තේරෙනවා මේ හිතේ තිබිච්ච දේවල් තමයි මේ ලියලා තියෙන්නේ. දෙගෙන් තේරෙන්නේ පිංගුදිනේ මේ දහම ඔබ ඇප්ලයි කරගන්නේ නැහැ ජීවිතවලට වැඩිපුර. ඔබ ආසයි බනහන්න. ඉතින් ඔබ හොඳයි බේද හිතමු තත්ත්වයට වඩා අනන්ත අප්‍රමාණව හොඳයි. ඔබට එහෙම සතුට වෙන්න බැරිද? ඔබගේ හිතපු තත්ත්වයේ අද තත්ත්වයේ කම්පයා කරලා ඉවරලා ඔබට හතුරු වෙන්න බැරිද? පුළුවන්. ඒ වගේම පින්වතුනි හොඳට ඒ ගැනත් කල්පනා කරලා බලන්න. මොකද මේ යන තැන අපි මේ යන්න හදන්නේ පින්වතුනි මහා ශීඝ්‍ර ගමනක්. සහ මහා ඈතට යන ගමනක් මේ යන්න හදන්නේ. ඒක මේ අද හෙට ඔබට මුණ ගැහි කියන බලාපොරොත්තු වෙ ඉන්න එපා. සමහරට මුණ ගැහෙන්න පුළුවන්. නමුත් අපි දීර්ඝ වශයෙන් මේක කර කර යන්න ඕනේ. ඒ ගිහිල්ලා යම් දවසක් එනවා පින්වතුනි ඔබට ඒ තැනට යන්න පුළුවන්. අද යන්න පටන් ගත්ත කෙනා කවදා හරි එතනට යනවා සිංහද. තාම පටන් ගත්තේ නැති කෙනා සිංහතුනි තාම යන්න පටන් අරන්නේ නැහැ. ඒ කියන්නේ එයා කවදා හරි යනවා නමුතදී යන පාරක් තාම පේන්නේ නැහැ. මොකද හේතුව එයා තාම පටන් අරන්ව නැති නිසා. ඉතින් ඔය බොහෝ පිරිසක් පටන් අරන් ඇති මේ ගමන යන්න. ඒක නිසා ඔය බලවත් උනන්දුවෙන් උත්සාහයෙන් වීර්යයෙන් පින්වතුනි බණ ටික අහන්න එනවා භාවනා වැඩසටහන් වලට එනවා එකක්වත් මිස් කරගන්න නැතුව. ඔය ආදි වශයෙන් ඔබ කටයුතු කරනවා. ඉතින් බොහොම ශ්‍රේෂ්ඨයි පින්වතුනි. දැන් මම මේ උත්සාහ කරන්නේ පුළුවන් තරම් පිංගදිනේ ඔබ මේ එන යන එක තුළ ඔබ මේ කරන අහන බණ ටික තුළ පිංගදිනේ මේක තව ටිකක් ඔබට යහපත් වෙන පරිදි කටයුතු කරන්න. මොකද හේතු නැත්තම් පිංගදිනේ දැන් බණ කියනවා. දවසින් දවස බණ වලත් අපි ඉස්සරහට යනවා. දැන් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්න දිව මේ අවුරුදු 10කට කලින් අහව බණ ටිකක් අහුවා නම් හරියට. එතන බණ අහලම අවුරුදු 10ක් ගියා සමහරුන්ට. සමහර විට සෝතාපන්න ඵලය ලැබිලා නැතුව ඇත. සමහර විට මට ඒක කියන්න අයිතියක් නැහැ. කියන්නේ අවුරුදු 10ක් වෙනවා පින්නේ තාම සෝතාපන්න ඵල ලැබන්න බැරි වුණා. ඒ වරද විදියට තියෙන එකම හේතුව තමයි පින්නේ මේක ජීවිතයට ඇප්ලයි කර කර බැලුවේ නැහැ. වරණ ටික මේ කියන වෙලාවේදී පින්නේ ඒකයි මම ඔබට විශේෂයෙන්ම උදාහරණ උපමා හැමතිස්සෙම දෙන්නේ. ඔබගේ ජීවිතයටම සම්බන්ධ. කොත්තු කණේව ගැන කියන්නේ ඒක නිසා. මොකද ඔබගේ ජීවිතයටම සම්බන්ධ නිසා. ඒවා ඔබ දාන්න බානුනේ මේ වෙලාවෙම. කොත්තු සම්බන්ධව දැන් කොත්තු කාපනේද කියන කතාවස කවුරුත් නැහැ. එහෙනම් කම ගෙදර කොත්තු හදනව නෙමෙයි කඩේකට ගිහලා කොත්තු ගන්නවා. එහෙනම් කඩේකට ගිහලා කොත්තු ගන්න සිද්ධිය සම්බන්ධව ඔබට කියන්නේ ඒක නිසා බින්. කේක් කෑල්ලක් කන සිද්ධිය සම්බන්ධව කියන්නේ ඒක නිසා. මොන ඒවා පිංගුදනේ ඔබගේ ජීවිතේට ගොඩක් සමීපයි. ඒකෝර ඔබට පුළුවන් ඒවා ලේසියෙන් ඇප්ලයි කරන්න. ඒවා ඇප්ලයි කරගත්තාට පස්සේ බින්දනේ ඔබට හොඳට තේරෙන්න පටන් ගන්නවා මොකද්ද මේ මෙන්නේ කිය. ඒදොර ඔබට තේරෙන්න පටන් ගන්නවා ඔබට ගින්න කොහෙන්ද ආවේ මොකද්ද ගින්න කිය. ඒ ගින්න තියෙන තැන හරියට දැක ගන්න එක තමයි පින්දුනේ සෝතාපන්න ඵලය කියලා කියන්නේ. මොකද ගින්න තියෙන තැන හරියට දැකගත්තේ නැත්නම් පින්දුනේ පාර වෙනස්. ගින්න මොකද්ද කියලා හරියට දැකගත්තා නම් ඒ පාරත් වෙනස්. දෘෂ්ටි දෙකක් තියෙන්නේ පින්දුනේ. එක දෘෂ්ටියක් තියෙනවා ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටිය කියලා. අනිත් එකක් දෘෂ්ටියක්. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඔය දෙකම දෘෂ්ටි. දෘෂ්ටි නැති වෙනව නෙමෙයි පින්වතුනි. මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාට ඒ දෘෂ්ටියෙන් අයින් වෙලා ය වෙන දෘෂ්ටියකටපත් වෙනවා. ඒකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. සත්‍ය දෘෂ්ටියක් නැද්ද එතකොට? සෝදාපන්නේ දෘෂ්ටියක් නැද්ද? තියෙනවා. තිබ්බ දෘෂ්ටිය නෙමෙයි වෙන දෘෂ්ටියක් තියෙනවා. එතකොට සෝදාපන්න ඵලය කියලා කියන්නේ. එන දැන් තිබ්බ දෘෂ්ටි අයින් වෙලා වෙන දෘෂ්ටියක් එන්න නම් මොකක් හරි වෙනසක් වෙන්න ඕක ඇතුලේ. ඒ තිබ්බ දෘෂ්ටි එහෙම තිබ්බේයි කියලා හිතේදලා බලන්න. යමක නොදැනීම නිසා තිබ්බ දෘෂ්ටි හිටියා. යමක ගැන දැනගත්තා. දැන් මොකද වෙන්නේ? එතකොට අර හිටපු දෘෂ්ටියෙන් අයින් වෙලා තව දෘෂ්ටියකටපත් වුණා. ඔන්න ඔය දැනගත්ත යම තමයි පින්ගදේ දුක්ඛාරය සත්‍ය කියන්නේ. ඔබට තමයි දුක්ඛාර සත්‍ය කියන්නේ. එතන දුක්ඛාර සත්‍ය දැකගත්තේ නැති කොට තිබුණ දෘෂ්ටි එකක්. දුක්ඛාර සත්‍ය දැකගත්ත ගමන් තියෙන දෘෂ්ටි තව එකක්. ඔතන තියෙන භයානකකම තමයි පින්වදින දුකයි දුක්ඛාර සත්‍ය කියන එක වෙන් කරගන්න බෑ ලෝක සත්‍ය. ඒක නිසා දුක්ඛාර සත්‍ය කියන්නේ දුකමයි කියලා හිතාගෙන කටයුතු කරනවා. ඔන්න ඔතන තියෙන වෙනස තේරුම් ගත්තා නම් පින්වදින හරි දුක මොකද්ද කියලා දැකගත්තනම් අන්නේ දුකට හේතුව මොකද්ද කියලා බලනවා. මොදල තියෙන ඊළඟ රහත තමයි වෙනදනේ. දැන් හරි දුක තියෙනවා. ඒ කියන්නේ දුක ආර්ය සත්‍ය සහ ඔබට විඳින දුකක් තියෙනවනේ. ඒ විඳින දුකට හේතුවත් අන්නහා තමයි. ඒ විඳින දුකට හේතුවත් මොකද්ද? තණ්හාව. ඒක නිසා මොකද වෙන්නේ වෙනදනේ? ඒකට හේතුවත් අන්නහානේ. ඒක නිසා තව ප්‍රත්‍යක්ෂ වෙනවා මොකද්ද? ඕක තමයි දුක කියලා. මොකද මේ ලෝකේ මේකට හේතුව මොකක්ද? මේ කලයට හේතුව මොකද? තණ්හා. වැලි කැටේට හේතුව මොකද? තණ්හාව. තණ්හාව තමයි ඔක්කොටම හේතුව වෙන්නේ. අවිද්‍යාව තෘෂ්ණා නිසා තමයි මේ ඔක්කොම හැදිලා තියෙන්නේ. ඒක නිසා දැන් මොකද වෙන්නේ? මේ දුක කියන තැනටත් ඒක දාන්න පුළුවන්. නමුත් එහෙම දාන්නේ සිංහසනේ දුක්ඛාරය සත්‍ය දැකලා නෙමෙයි. දුක්ඛාරය සත්‍ය දැකගත්තේ නැහැ කියලා කියන්නේ සිංහසනේ. ඒක නා ඉන්නේ අර පරණ දෘෂ්ටියෙම තමයි. දෙමේ හැම දේශනාවකම මම උත්සාහ කරන්නේ සිංහසනේ මේ දුක්ඛාරය සත්‍ය කියන එක ඔබට පෙන්වන්න. පරිසම්පාදේ කතා කළාද, ස්කන්ධ කතා කළාද, ආයතන කතා කළාද, ධාතු කතා කළාද, මොනවදේ කතා කළාද සිංහසනේ. පෙන්න ගන්න ඕන එකම දේ තමයි දුක්ඛාරය සත්‍ය. මොකද මම ඔබට දුක්ඛාරය සත්‍ය පෙන්න ගත්තොත් අනිවාර්යෙන් සිංහසනේ ඔබට දුක්ඛ සමුදය තේරෙනවා, නිරෝධය තේරෙනවා, මාර්ගය තේරෙනවා. කොහොමද උත්සාහ කරන්න ඕනේ ඔන්න ඕක දැක ගන්න. එනිමේ කියන දේවල් එක පිළිගන්නේ ඔබ යෝනිසෝ මනසිකාර කරන්න පටන් ගත්තා නේද? මේක ඔබට තේරෙනවා. ජීවිත අත්දැකීමෙන් දාලා බැලුවම ඔබට මේක තේරෙනවා. ජීවිත අත්දැකීමෙන් දාන්න පුරුදු වෙච්ච කෙනා සිංහදනේ. දැන් යෝනිසෝ මනසිකාරය හරහා ධම්මානුධම්ම ප්‍රතිපදාව යෙදෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාව යෙදෙන කෙනා සෝතාපන්න ඵලෙට පත් වෙනවා. සායතනින් එහාටද යනවා. ඒක නිසා දැන් අපි ඒක කරන්න උත්සාහ කරනවා. එතකොට ඔබ නිින්ද යන හේතුවක් වෙන්නේ නැහැ. තොල වුමනාවේ මේ ගන්න කරුණට තමන්ගේ ජීවිත අත්දැකීම දාන්න පටන් ගන්නකොට මේකේ නිින්ද යන හේතුවක් නැහැ. මේක දාන්නේ නැත්තම් අන්න නිින්ද යන හේතුවක් වෙනවා. ඒ වගේම පින්වදේ මම ඔබට කියන්නේ ඔබ මේ දක්වා ආපු ගමනක් තියෙනවනේ. ඒ මේ දක්වා ආපු ගමන පින්වතුනි පොඩ්ඩක් සිහි කරගන්න. සමයි. දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා. දහම වඩාගෙන යනවලු, ඒ දහම් වඩාගෙන යන ගියාට හිතට කිසි සැනසුමක් නැහැලු. මේ හිතට සැනසුමක් කියන ප්‍රීති සම්පොජ්ජංගේ වඩන්නේ කොහොමද කියලා අහනවා. ඉතින් මේකෙන් ගන්න ඕනේ මෙන්න මේක. දැන් ඔබ දැන් අපි හිතමු අවුරුද්දක් ඉඳලා බණ අහනවා. සමහරු දෙකක ඉඳලා, තුනක ඉඳලා, පහක ඉඳලා, දහයක ඉඳලා. එහෙම බණ අහනවා. මේ අපි කතා කරන දහම. ඊට කලින් ජාතක කතා ආදි වශයෙන් ඒවත් අහලා තියෙනවා. නිවන් දකින්න දහම අහන්න අරගෙන දැන් යම් කාලයක් ඇති. ඔබ පින්වතුනි හැමදාම පුළුවන් නම් නැත්නම් අඳුන සතියකට සැරයක් හරි කමන්නේ. ආපස්සට හැරෙන්න. ආපස්සට හැරිලා පින්වතුනි බලන්න ඔබගේ ජීවිතේ ඔබ වෙනස් වෙච්ච හැටි. වෙනස් වෙලා නම් බණ අහන්න පටන් ගත්තට පස්සේ මාත්‍රයක්වත් මන්නම් වෙනස් වෙලා නැහැ කියලා හිතන අතෝසක්. එහෙම කවුරුත් නැහැ. මොකද පින්වතුනි මේ ඔක්කොම අපි ඔබ සියලු දෙනා මහ ජඩ ජීවිත ගත කළේ. ඒක මම හිතන්නේ සියලු දෙනා පිළිගන්න ඕනේ. පිළිගන්නේ නැත්නම් ඒ බොරු කියන්නේ. සමහරට ලෝකයාට හොරකම් කළේ නැහැ ගිහිල්ලා මොනවද? බැංකු කැඩුවේ නැහැ. බැංකු කඩන එක විතර ජඩ ජීවිතේ. නෑ හොරකම් කරන එක ජඩ ජීවිතේ. එහෙනම් Tamanට කියලා දීපු නැති දෙයක්. පාවිච්චි කළොත් එහෙම. ජනකමද නැද්ද? ඔෆිස් එකෙන් දින දින එක වාහනේ. නෝනට කොහෙ හරි යන්න ඕන නම් ඔෆිස් එකෙන් වාහනයක් ගෙන ගත්තා නෝන වයන් මේක. මේ ජඩකමක් නෙමෙයිද ඔය කරන්නේ? යාළුවෙක් එනවා රටේ ඉඳලා. එයාවට පස්සේ? ඉතින් යාට සම්පූර්ණ සහයෝග දෙනවා ඔයා මේ ඔය වාහන ටික අරගෙන යන්න. එහෙනම්. දැන් මමදගයි ඉස්සර පින්නදනේ මේ ලංකාවට එනවා එහෙ ඉඳලා පිරිස. ඒ ආයෙත් ආපහු ගියාට පස්සේ ඒගොල්ලෝ ඉතින් කියනවා ලංකාවේ වෙච්ච දේවල්. එන කියනවා මගේ යාළුවා මේ අහවල් අමාත්‍යාංශේ නැත්නම් අහවල් දෙපාර්තමේන්තුවේ ඒකේ ලොක්කනේ. ඒ අපි එයාපෝට් එකට යනකොට මේ එයාගේ වාහන පහක් ඇවිල්ලා තිබුණා. ස්කොඩ් එකක් එක අපි අරන් ගියේ. එයා අරන් ගිහලා අපි සති දෙකක් හිටියා. එහේ සති දෙකම සම්පූර්ණයෙන්ම අපිට ඒ ගාඩ් එක දුන්නා. අපි එහේ මෙස් එකට කන්න ගියේ. ආයි නෑ රජුරුවන්ට වගේ අපිට සැලකුවා. ඒකල අන්තිමට එයාපෝට් එකට ගෙනත් දාලා එයාපෝට් එකේ අපිට කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. වඩවඩ ගාලා අපි ඇතුලට ආවා. අපි ආවා. ඔය කොහොම නොකිය එකක් කිව්වනම් හරි. මගේ යාළුවා මං හින්දා කෙලිම හතර පහට යනවා. ඔන්න නොකියවනම් හරි. නම් කවුරුත් මේක දන්නේ ඔබ දකින්නේ නැහැ නේද හොරකම් කියලා. ඔබ ජඩකම්. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. ඒව එපා කියලාද මම? නෑ මට ඒවා අයිතියක් නැහැ. මං ආවේ ලෝක සත්‍යාව පාපෙන් මුදවන්න නෙමෙයි. මං ආවේ නිවන් දැක මගේ නිවන සාක්ෂාත් කරගෙන පිරිනිවෙන්න. ඒ වගේ තව කාටද කීප දෙනෙකුට ඕනේ නම් අන්න එයාට උදව් කරන්න. මහ යතිවරු ඉන්නවනේ පින්වදෙනි. ලෝක සත්‍ය පාපෙන් මුදවන්නේ නෑ. ඉතින් ඒ අය ඇවිල්ලා ඒවා කරයි. අපි වගේ සොච්චම් මිනිස්සු ඔකට හරියන්නේ නෑ. අපි වගේ සොච්චම් මිනිස්සු හරියන්නේ අපේ වැඩේ කරගෙන මේ වගේම යමක් කරගන්න කවුරු කෙනෙක් තව පස් හය දිනක් ආව නම් එහෙම අන්න එයාට යහපතක් කළ දෙන්නේ. එහෙනම් පින්වදෙනි ජඩ වැඩකම් ඕනේ තරම් කරලා තියෙනවා අපි මේ. නමුත් දහම අහන්න පටන් ගත්තට පස්සේ දහම ඇඟට ජීර්ණ වෙන්න පටන් ගත්තට පස්සේ පින්වතුනි ඒ දැන් අයින් වුණා. මම ඔබට කියන තරයේම අවවාද කරන මෙන්න මේක. අඩුම සරමේ සතියකට සැරයක් හරි පින්වතුනි ආපස්සට හැරිලා ඔබගේ ජීවිතේ වෙනස් වෙච්ච තැන් බලලා ඒ ගැන සතුටටපත් වෙන්න. මොකද හේතුව පින්වතුනි මේ ප්‍රීතිය කියන එක හරි වැදගත්. මේ නිවන් දකින්න ආපු ඔබ පින්වතුනි ප්‍රීතියෙන් නෙමෙයි නම් ඉන්නේ. මේ නිවන වඩාගෙන ඉන්නේ ප්‍රීතියෙන් නෙමෙයි නම් වහම නතර කරන්න නිවන් දකින්න එක. නිවන පූර්ණේ කරගන්න යන ගමන ඔබ ප්‍රීතියෙන් නෙමෙන්න යන්නේ සිංහදෙන එක නතර කරන්න. හේතුව ඔබ හරිපාරේ නෙමෙයි යන්නේ. හරිපාරේ යනවා නම් සිංහදෙන හොඳ ප්‍රීතියකින් යන්න පුළුවන් ගමනක් මේක. අපේ ස්වාමීන් වහන්සේලාට පාව මම මේක කියනවා. මඟ වඩන්න පටන් ගත්තට පස්සේ ඔළුව බරයි නම් එහෙම. ඔළුව බර වෙලා එන මේ අනේ මට මේක වඩෙන්නේ නැහැ නේ අනේ මට වඩන්න ඕනේ මේක අනේ දහලා ඕ. එහෙමනම් ඉන්නේ සිංහදෙන. ඒක හරියන වැඩක් නෙමෙයි. මොකද හේතුව ප්‍රසාදේ නැති හිතක ප්‍රීතිය නැගෙන්නේ. ප්‍රීතිය නැගෙන්නේ නැත්නම් පස්සද්ධිය සුඛේ නැගෙන්නේ. පස්සද්ධිය සුඛේ නැගෙන්නේ නැත්නම් සමාධිගත වෙන්නේ නැහැ හිත. හිත සමාධියට යන්නේ නැත්නම්. යථාභූත ඥාන දර්ශනේ ලැබෙන්නේ නැහැ. එනවා ඔබ භාවනාවට ඉඳගෙන ඉන්නවා කියන ඔළුව හරි බරගතියක් තියෙනවා. කොච්චර කළත් මේක වැදෙන්නේ නැහැ. අනේ මොන කරුමයක්ද මන්ද කියගෙන හිතගෙන ඉන්නේ කියන එක. ඊට වඩා හොඳයි අරන් ගිහ කුඹර කොටන්න. මීමල්ලා කරගෙන ගත්ත හැටි. අරකින් ඇති පළක් නැහැ. එක්කෝ ඔබ කරන්නේ සිංහදෙන් නොකළ යුතු දෙයක්. ඒ කියන්නේ ඔබ තාම මේකට සුදුසුකම් ලැබලා නැහැ. සුදුසුකම් ලබන්නේ නැතුව ඔබ ඒක කරනවා. එහෙම නැත්නම් ඔබ කරන ක්‍රමේ වැරදි. ඔය මොකක් හරි තියෙනවා. දැන් හැමදෙස්සෙම ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ මේ නිවන් මඟ වැඩීම තුල මහා ප්‍රීතියක්. ඉතින් ඒ ප්‍රීතියටපත් වෙන්න තියෙන්නේ පිංගදනේ එක පැත්තකින් ඔබගේ අතීතයට ඔබ යන්න. ඔබ හිතපු හැටි සිහි කරන් පිංගදනේ දැන් ඔබගේ තත්ත්වය සිහි කරන්. ඔබ හිතියේ පරිහතුන් වහන්සේ නමක් විදියට නම් පින්වදෙනි ඉතින් දැන් සිහි කරන්න දෙයක් ඔබට නැහැ. ඒ මම එදත් එහෙම තමයි. එදත් මං හොඳයි. දැනුත් ඉතින් මං හොඳයි. ඒක නෝ වනහලම නැහැ. මොලේ දත් ඔබට හොඳයි වගේ දැනුණා ඔබ. දැනුත් ඔබට හොඳයි වගේ ඔබ දැනෙනවා. අපිට නම් මේ ලෝකේ කාවත් හොඳයි වගේ දැනෙන්නේ නැහැ. ඔබ හැමදෙස්sem උත්සාහ කරන්න සිංහදෙන ඔබගේ අතීතයේ දිහා බල්ලිවෙරලා ඒ අතීතයේ ඔබගේ සිදුවෙච්ච වෙනස්කම් අගය කරන්න. දැන් ඔබගේ පුංචි දරුවා වගේ කරනව නේද ඔබ හැමදෙස්sem උත්සාහ කරනව නේද එහෙම. පුංචි දරුවෙක් ඉන්නවා නම් තමන්ගේ දරුවා වගේම අගය කරන්න උත්සාහ කරනව නේද ඔබ හැමදෙස්sem. ඔබ එහෙම උගන්වලා තියනව නේද අගය කරන්න කියලා දරුවාම. ඇගෙයිමඩ ලක් කරන්න කියලා හැමදෙස්sem. මොකද බින්දුන එයාව අගය කරනකොට තමයි එයා උත්සාහ කරන්නේ ඒ වගේ දෙයක් කරන්න. දැන් මෙතන ආච්චි අම්මාට වතුර ටිකක් ගිහින් දුන්නා. එහෙනම් ඔබ මොකද කරන්නේ? කියලා ෆල් මෝඩයා ඔබ ආච්චිට වතුරක් ගිහින් දෙනවා මෝඩේක. එහෙම කියනවද? නෑ. මොකද්ද කියන්නේ? ඈ හොඳ පුතා. ආදි වශයෙන් පින්වදිනේ ඒ කරපු වැඩේ ඔබ වර්ණනා කරනවා. ඒ කරපු වැඩේ වර්ණනා කරනකොට පින්වදිනේ ඒ ළමයාට හිතෙනවා ඒක නැවත නැවතත් කරන්න. මොකද ඒක සම්බන්ධව පින්වදිනේ එයාගේ හිතේ රැඳෙනවා ප්‍රීතිමත් ස්වභාවයක්. අන්නේ ප්‍රීතිමත් ස්වභාවයේ හිතේ රැඳුණාට පස්සේ එයා ඒ දේ එයාට ප්‍රීතියක් ඕන වෙලාවට පින්වතුනේ එයා ඒ දේ කරන්න පටන් ගන්නවා. ඒක යෝගේ තියෙන මනෝවිද්‍යාත්මක පසුබිම. එයාගේ අතුලාන්තයේ මනස ඒක රැඳෙනවා. ඒ රැඳිලි ඉවරලා පින්වතුනේ එයා ඊට පස්සේ ඒක කරන්න උත්සාහ කරනවා. ඉතින් ඔබට පේනවා ඔබ අගේ කළාට පස්සේ ඒ අගේ කිරීම ගන්න ඕන නිසා එයා නැවත නැවත මේක කරනවා කියලා. නමුත් අගේ කිරීම ගන්න නෙමෙයි එයා කරන්නේ දෙන්නේ. ඒක අර ප්‍රීතියක් විදිහට එයාගේ හිත තුල තැම්පත් වෙනවා කියන්නේ. දැන් එයාට ඕනේ මොකද්ද? ප්‍රීතිමත් වෙන්න. ප්‍රීතිමත් වෙන්න ඕන නිසා අපි හිතන්නේ එයා ඒක දිගටම කරනවා. එතන එයා ඒ ප්‍රීතියෙන් ඒ කටයුත්ත කරද්දී පින්වදනේ ඊළඟට සමානතර සකස් වෙනවා. එයාගේ ඊළඟ ස්ටෙප් එක යන්න. ඉතින් ආච්චිටයි සීයටයි දෙන්නටම වතුර ගිහින් දෙනවා. කවුරුත් අගේ කලේ නැති වුණාට දැන් එයාගේ හිත ඇතුලේම ඩබල් වෙලා නැද්ද ප්‍රීතිය? දැන් ආයි කවුරුත් අගේ කරන්න දෙයක් උත් නැහැ. දැන් ඔබ දානයක් එහෙම දෙන්න ගියහම මුලින් කවුරු හරි ඉතින් කියනවා හාමුදුරන්ට දානයක් දෙන එක හරි වටිනවා හරි ෂෝක් වැඩක්. ඉතින් ඔබ හාමුදුරුව හත් නමක් විතර වඩම් වල දානයක් දෙනවා. ඒ දානයක් දුන්නාට පස්සේ වටේ පිටේ ඉන්න අය කියනවා සේම වා හරි ෂෝක් වැඩන්නේ කලේ අපිව සම්බන්ධ කරගත්ත වඩ හරි පිං. ආදිවාසීන් ඔන්න ඔබව පිංගුතුනේ ඇප්‍රීෂিয়েට් කළාට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් ඔබගේ හිත තුළ ඒ ප්‍රීතිය ජනිත වෙනවා. මාසයකට පස්සේ ඔබ ආයෙත් සිහි කළා බලද්දි පිංගුතුනේ පුදුම ප්‍රීතියක් ජනිත වෙනවා ඒ සම්බන්ධව. ඔන්න ඔතනින් පිංගුතුනේ පාර කපලා දෙනවා හාමුදුරුව 14 නමකට දන් දෙන්නේ ඊට පස්සේ. ඊට හාමුදුරුව 35 නමකට, ඊට හාමුදුරුව 50 නමකට, ඊට හාමුදුරුව 100ක් නමකට. අන්තිමට ඉතන ලෝකෙින් ඔක්කොම හාමුදුරුන්ට දානය දෙන්න තියෙනවා හොඳයි කියලා. ඔන්න ඔය විදිහට පින්විතනේ ප්‍රීතිය නැగి නැගී ඉදිරියට එනවා. එහෙනම් මේ ගමන යන්න අනිවාර්යම ප්‍රීතිය ඕනේ. මේ ගමන යන්න විතරක් නෙමෙයි පින්විතනේ ඔබගේ ඔය ලෞකික ජීවන ගමන යන්න ප්‍රීතිය කියන එක ඕනේ. ප්‍රීතිය නැතුව ජීවත් වෙන්න බෑ මිනිස්සෙකුට. හැමදේම මූණ එල්ලගත්ත මිනිස්සෙය ඉන්නේ. ඒකනේ දියුණු වෙන්නේ නැත්තේ කවුරු? ප්‍රීතියෙන් නෙමෙයි ඉන්නේ. එලවත් නැහැ මෙලවත් නැති කිරිසක් වින්නේ වැඩි හරියක් ඉන්නේ මේ ලෝකේ. 80%ක් මිනිස්සු එහෙමයි. 120ක් විතරයි මේ ලෝකේ ප්‍රීතියෙන් ඉන්නේ. ඒ 120 පින්නේ ලොකු සල්ලිකාරයෝ. එහෙනම් හැමදෙස්සෙම උත්සාහ කරන්න පින්වතුනි ඔබ ආපස්සට හැරිලා ඔබගේ වෙනස් වෙච්ච තැන සිහි කරලා ඉවර වෙලා ඔබටම ඇප්‍රීෂিয়েට් කරන්න. ඔබ වගේ කරන්න. ඔබ ඉස්සර සමහර වෙලාවට බොන්න නැති. අවිදම මේ මම සරල උදාහරණයක් කියන්නේ බීම බොනවද නැද්ද කියන එක මේ නිවන් දැකීමට අදාළ එකක් නෙමෙයි පින්වතුනි. හට ගොන්නක් ඉතින් බීගෙන සිහි නැතු හිටියොත් එහෙම ඉතින් නිවන් දකින්න බෑ තමයි. නමුත් ඇල්කොහොල් පොඩ්ඩක් ඇඟට ඇඟේ තිබ්බා කියලා එහෙම නිවන් දකින්න බැරි කම? එහෙම නෑ. එහෙනම් ඉතින් කන්න එපා. ඔය සමහර කෑමවල ඇල්කොහොල් තියෙනව නේද? ඉතින් ඒක ආයෙත් එහෙම නිවන් දකින්න වෙන්නේ නෑ. එහෙනම් අද ඉඳලා බලන්න ඕනේ මේ චෙක් කරලා. ඇල්කොහොල් තියෙන කෑම එහෙම මේ හදන්න හොඳ නෑ. මේක නිසා දැන් මෙතන ඉන්න පිරිමි කෙනෙක් කවුරු හරි පොඩ්ඩක් එහෙම බොනවා නම් එහෙම අනේ ආමඳුර කිව්වනේ ඉතින් මං දැන් බොනවානේ මට ඒක අතහැර ගන්න බෑ කියලා දැන් බණ අහන එක නතර කළා දාන්නෝනේ. ඒක මොඩකම. ඒවත් නිකන්දනේ කෑම බීම. එහෙනම් පරිප්පු කෑවත් නිවන් දකින්න බැරි වෙන්නේ නැහැ. අවබෝධයට ගන්න ඕනේ කාරණා තමයි හින්දනේ. ඒ යම් කිසි සිදුවීම ඔබේ ජීවිතය ඇතුළේ සිද්ධ වුණා නම් අන්න ඒක පුළුවන් තරම් උත්සාහ කරන්න මොන පැත්තට දාගන්නද මේ ඔය කියන තැන අගේ කිරීමට ලක් කරන්න ඔබ බිබී හිටියනම් ඒ බිබී හිටපු ඔබ බොන එක නතර කළා නම් නැත්නම් ඔබ සාමාන්‍ය අරකු භාගයක් දවසකට පිවුණා දැන් ඔබ අරකු කාලයි නම් බොන්නේ එතනනේ ඔබ අගේ කරගන්න දහම නිසා ඔබට ලැබිච්ච දායාදයක් කියලා අගේ කරගන්න ඔබ ලොකු දිනුමක් දිනලා තියෙන මේක. අර දිනන්න යන ලොකු මේක ගැන කම්පයා කරන්න යන්න එපා මේකට. ඒක මහ බරපතල එකක්. ඒක බදන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් ඔබගේ ජීවිතේ පුංචි වෙනස්කමක් සිද්ධ වුණා නම් අන්න ඒක අගේ කරන්න. ඔබම මේ පැත්තට ගිහිල්ලා බලන්න මං හිටියේ කොහමද? මේ දහම නිසා මට මොන තරම් දෙයක් උදා වුණාද? අරකු භාගයක් බීලා සිහිනත හිටව මම දැන් අරකු කාලයි බොන්නේ මං දැන් සිහියෙන් ඉන්නේ. බත්කේ ලුණු වැඩි වුණා කියලා නෝනට වැළපු මම දැන් එහෙම කරන්නේ නැහැ. ඉස්සර ළමයි ඇවිල්ලා ඇඟේ එල්ලෙනකොට මට හරි කරදරයි. දැන් මට එහෙම නැහැ. ඔෆිස් එකේ වැඩ කරනකොට බොස් ඇවිල්ලා එක එක කියා කියද්දි ඉස්සර මට කේන්ති යනවා. දැන් මට ඒක ගොඩක් අඩුයි. ඔන්න ඔය ආකාරයෙන් පින්වදින ඔබ පැනපු පිමි දිනවනේ. අන්නේ පැනපු තිමි ගැන හොඳ අවබෝධයෙන් ඉන්න. ඒ අවබෝධයෙන් ඉඳලා පින්විතිනේ ඒව ගැන සතුටටපත් වෙන්න. ඔය ඔබ ටික ඉස්සරහට එනවා. ඒ ඉස්සරහට එන්න පින්විතිනේ ඔබට අත්හැරිලා මිදිලා නොයැලිලා මිදිලා යන දේවල් තියෙනවා. ආන්නේ ඒව ගැන පින්විතිනේ ඔබ සතුටටපත් වෙන්න. ඒවා පුංචි කියලා එහෙම අත්හැරලා දාන්න එපා පින්විතිනේ. තමාට මෙතන පිරිමි කෙනෙක් ඉන්න පුළුවන් ජීවිතේට බුදුහමකට පහල පහන පූජා කළ නැහැ. පන්සල් ගිහිල්ලා තියෙනවා දායක සභාවේ සභාපතිතුමා වෙන්න පුළුවන්. නමුත් මල්වට්ටියක් හදලා පූජා කළා නැහැ. එහෙම ඉන්න බැරිද? අපොයි බලුවම් පින්වදෙන්. ඒ ලොකු අය ඒක ලැජ්ජයි පින්වදෙන්. මල්වට්ටියක් හදලා ලස්සන උඩ කොතන වගේ ලස්සන මල්වට්ටියක් හදලා ඒක ගිහිල්ලා බුදුහමඳුන්ට පූජා කළා වඳින්න ලැජ්ජයි ඉන්නවා. ඒක නිකන් මේ ලඳ බොළඳ වැඩක් වගේ කියලා හිතාගෙන ඉන්නා ඉන්නව පින්විතින්. සමහර අය ඇති ධානලාභීව ඉන්නවා බුදුහාඳුනන්න මලක් පූජා කරන්න එයා මොකද්ද වගේ. එහෙමත් වෙන්න පුළුවන්. එහෙනම් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පින්විතින් ඒ தත්ත්වෙ හිටියා. හැබැයි මේ දහමල නැමරුණාට පස්සේ තථාගතයන් වහන්සේගේ මහ ගුණේ දැකලා දැන් හිතෙනවා මල්වට්ටියක් හදාගෙන ගිහිල්ලා පූජා කරන්න. දැන් ඕක පොඩිපටු කියලා හිතන්න යන්න එපා. ඉතින් නිවනත් එක්ක බැලුවට පස්සේ මල්වට්ටියක් පූජා කරනවා කියන එක මොකක්ද? මොන්ටිසෝරි ළමයාත් කරන එකනේ. නමුත් එංගදෙනි ඔබගේ achievement එකක් නෙමෙයිද ඔය? ඔබ සාක්ෂාත් කරගත් එකක් නෙමෙයිද ඔය? ඇයි ඔබට ඊට කලින් පින්වදින් සතාගතයන් වහන්සේ මල්වට්ටියක් පූජා කරන්න හැකියාවක් තිබුණ කෙනෙක් නෙමෙයි. නමුත් දැන් ඔබට පුළුවන් වෙලා තියෙනවා සතාගතයන් වහන්සේ මල්වට්ටියක් පූජා කරන්න. ඒ කියන්නේ පින්වදින් කෙලෙස් බිඳු මාත්‍රයක් හරි යටපත් වෙලා හරි තියෙනවනේ. දැන් ඒක ගැන හිතලා පින්වදිනේ ඔබට තියෙන්නේ සතුටටපත් වෙන්න ඔබ ගැන. මම මේ මාර්ගය යනවා. නියමයි. මම මේ මාර්ගය යනවා. එතකොට පින්වතුනි ඔබට ඊළඟ අඩිය යාම සඳහා අවශ්‍ය එනර්ජි එක හම්බ වෙනවා එතනින්. සදාගතයන් වහන්සේ ප්‍රීති සම්බොජ්ජංගය කියලා දේශනා කරපු එක තමයි පින්වතුනි ඔය ලෝක සම්මත සමාජයයිදී මේ විදිහට දැනගෙන ඉන්න ඔය. ඒකත් එක්කම අනිත් පැත්තට මෙනෙහි කරගන්න ඕන කාරණාව තමයි පින්වතුනි මම මේක අත්හැරියට පස්සේ මට මෙච්චර ප්‍රීතියක් එනවා. මේ රාගදේශ මොහොත හාමුලින් ප්‍රහීන කළා. ඒ උත්තරීත නිවන සාක්ෂාත් කරගත්තට පස්සේ මම මොන තරම් ප්‍රීති වේද? දෙපැත්තෙන්ම දාගත්ත පින්වතුනි ප්‍රීති දැල. දෙපැත්තෙන්ම දාගෙන ඉවරලා දැන් යනවා ඉස්සරහට. එතකොට පින්වතුනි ඔබ හරි සතුටින් මේ ගමන යනවා. ගොඩ පිරිසකට තියෙන පින්වතුනි එයා එනවා නිවන් දකින්න. හරි වේගෙන් එනවා. නිවන් දකින්න කියලා. එතකොට ඇවිල්ලා බලනකොට සතියෙන් දෙකෙන් තුනෙන් අරිහත් ඵලය පූර්ණ කරන්නේ මේ එන්නේ. කරගන්න බැරුණාට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඔක්කොම ඉවරයි. එක හිතනවා මේ මෙහෙ ඉඳලා මේක කරන්න බෑ. යන්න ඕනේ ගැලේ. නැත්නම් අහවල් තැන්ට යන්න අහවල් තැන්ට යන්න ඕනේ. ඒත් ගිහිල්ලා කරගන්න බෑ නම් මේ කරන්න පුළුවන් එකක් නෙමෙයි කියලා අතල්ලා දානවා. මම යම් පිරිසකට තමයි දේශනාවක් කරන වෙලාවේ මේ ඉඳලා මම එයාට කිව්වා එකතරා දෙයක් කරන්න කියලා. මම ඔබටත් කියන්නම් දැන් ඒක කරලා බලන්න ඔබ. ගන්න ඔබගේ අත. අත අරගෙන හයියෙන් මිට මොලවන්න. ඔබට පුළුවන් තරම් හයියෙන්. දත් මෙටි කාගෙන මිට මොලවන්න. මේක කරන්න ඕනේ. කලේ නැත්තම් ඔබට මම මේ කියන එක පැහැදිලි වෙන්නේ නැහැ. ගුරුවරයා කියන එක කරන්න බැරි කෙනා කොහොමද නිවන් දකින්නේ නැන්නේ? හයියෙන් මිටමලවගෙන ඉන්න පේනද? පුළුවන් තරම් හයියෙන්. ඔහොම ඉන්න. දැන් මනස මොන වගේද මේ වෙලාවේ? ටික කරදරකාරී නේද? ගුරු හාමුදුරුවෝ කියන හින්දා කරනවා. වෙන එකෙක් එහෙම කිව්වා නම් හොම්බට මෙහෙමමයි දෙන්නේ. හරි. ඊට පස්සේ දැන් නම් ඉතින් ගුරු හාමුදුරුවෝ කිව්වත් කරන්න බැරි ගානයි. දැන් ඉතින් මූණ දෙන්න බෑනේ. දැන් අතහැරලා මං අයින් වෙනවා. මොකද දැන් මූණ දෙන්න බෑ. හා නතර කරන්න. එහෙමනේ. ඔහොම කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? ඉන්න බෑනේ සිංහදෙනේ හොන්. මොකද ඕක ඔබගේ සාමාන්‍ය විදිය නෙමෙයිනේ. ඒක නිසා සිංහදෙනේ මේ නිවන් දකින්න කුලප්පු හදාගෙන ඇවිල්ලා හරියන්නේ. සාමාන්‍ය විදිය නෙමෙයි ඔය. මේ නිවන පූර්ණ වෙන්න ඕනේ සාමාන්‍ය විදියට. මවාගත්ත විදියට නෙමෙයි. ඒක නිසා පින්වතුනි ස්ට්‍රෙස් වෙන්න එපා නිවන සම්බන්ධව. පුදුම නිදහසක් දෙන්න ඕනේ හිතේ පින්වතුනි නිවන් දකින්න යන කෙනාගේ. ඒ කෙනා පටන් ගන්නෙත් ලෝකයට වඩා ප්‍රීතියකින්. දැන් ඔබ ඔෆිස් එකේ මූණ එල්ලගෙන ඉන්නවා. යාළුවෙක් ඇවිල්ලා අහනවා මොකද ඔය මූණ එල්ලගෙන ඉන්නේ? නෑ නෑ මම උත්සාහ කරනවා නිවන් දකින්න බෑනේ අනේ. ඉතින් ඔබ ඉතල බලන්න මේකදී දරයක් ආ හොඳයි නේද වඩා. ඇයි? ඌ ඊයේ රෑ අඩියකුත් ගහලා ඔය ඔෆිස් එකේ නැයලා කට්ටියත් එක්ක වීලු කර කර ඒක වැඩ කරනවා. ඔබ මූණ එල්ලගෙන බලන් ඉන්නවා. කම්පියුටරේට අයින්නවා මූණ එල්ලගෙන. ඉතින් ඔබ සම්පූර්ණයෙන් වැරදි පැත්තකනේ ඉන්නේ. මෙතන සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනාගේ ප්‍රීතිය මේ ලෝකෙ ඉන්න ඉහළම කෙනාගේ ප්‍රීතියද? ඒක ලෝක සම්මතයේ ඉන්න ඉහළම කෙනාගේ ප්‍රීතියට වඩා වැඩි. ඒක නිසා මම ඔබට මුලින්ම කියන්නේ වෙන්නේ රිලැක්ස් වෙන්න. මේ නිවන කියන එක එහෙම මේ අත විතමලෝගෙන යන්න පුළුවන් ගමනක් නෙමෙයි. දවසක් ඒ පිටින් ඔබගේ අත මිට මෙල වෙනවා. නෑ ඔබ සාමාන්‍යයෙන් නිකන් මෙහෙම අත මිට මොලෙවුවොත් එහෙම ඔබගේ ගෙදර ඉන්න පුංචිම දරුවට වඩා වේට් එකක් නැද්ද මේකේ? නේද රබර් බෝලයක් මිරිකන්න දෙනවා කියලා. ඔබ මේ නිකන් normal මෙහෙම අත මෙහෙම කරන වෙලාවේදී මේක හරි සරලයි නේ හැමෝටම කරන්න පුළුවන් නිකන් මෙහෙම තියන් ඉන්න එක. නේද? මං කිව්වොත් එහෙනම් මෙහෙම මාසයක් තියන් ඉන්න කියලා ඔබට පුළුවන් මාසයක් හරි තියන් ඉන්න. දැන් මේ රබර් බෝලේ මිරිකන්න දීලා ඔබ ඔබ සාමාන්‍ය විදිහට අත තියන් ඉන්නකොට රබර් බෝලේ මිරිකෙන ප්‍රමාණයක් තියෙනවනේ. ඔබ ගෙදර ඉන්න චූටිම දරුවට ඔය අවුරුදු 5යි. ඔය දරුවට වැය නේද පිළිදෙන එයාගේ පුළුවන් තරම් ශක්තිය දැම්මත් ඔය ඔබ නිකන් ඔබ පුතරන් ඔබන්න. ඉතින් ඔබත් ඔය අවුරුදු 5 කාලේ හිටියා. ඒ කාලේ පිළිදෙනේ ඔබට එහෙම ඔබන්න බැරි වුණා. දැන් ඔබ මේ ඉන්න තැන මේ බලනකොට පිළිදෙනේ ඔබගේ සාමාන්‍ය තත්ත්වයට එනකොට ඔබට රබර් බෝලෙන් භාගයක් ඔබා ගන්න පුළුවන්. ඔක ඔබගේ සාමාන්‍ය තත්ත්වේ. ඔබට ඔක කරදරයක් නෑ. හිතට වදයක් නෑ. හරි සැහැල්ලුයි. ඔන්න ඕක තමයි පින්විතනේ ඕනේ. ඉතින් දැන් ඔබ දිනු වෙලා නැද්ද? එදා ඔබගේ සාමාන්‍ය තත්ත්වය හැටියට රබර් බෝලේ මිරික ගන්නවා බෑ යන්තම් වань. අද ඔබගේ සාමාන්‍ය තත්ත්වයට රබර් බෝලෙන් භාගයක් මිරිකෙනවා. එහෙනම් තව ටිකක් පින්විතනේ ඔන්න ඔය ශක්තිය ලබා ගන්න යම් වැඩපිළිවෙලක් කළා නම් ඒ ශක්තිය ලබා ගැනීමේ වැඩපිළිවෙල ඔබ දිගින් දිගටම කරගෙන ගියොත් තවදී කාලයක් යනකොට බින්දුවදී ඔබගේ සාමාන්‍ය වේට් එකෙන් පුළුවන් වෙන්නේ රබර් බෝලෙම මිරිකන්න. ඒ රබර් බෝලෙ මිරිකගෙන ඉන්න කිව්වොත් එහම ඔබ කිසි ගාණක් නැතුව මිරිකගෙන ඉඳේ. එයි. ඒක ඔබගේ සාමාන්‍ය තත්ත්වය. ඒක නිසා හැමතිස්සෙම බින්දුවදී සාමාන්‍ය තත්ත්වෙන් ඉන්න. ඔය සාමාන්‍ය තත්ත්වෙන් බින්දුවදී ඔය උඹෑ නම් කියන්නේ උඹෑ කීකේ ඉන්න. ඉතින් අපි මොකක් කියන්නේ ඒකට? විශේෂයෙන්ම මේ නිවන සාක්ෂාත් කරගන්නවා කියලා දැඩි අදිස්ථානයකටපත් වෙච්ච පිරිසට මම විශේෂයෙන් මේ කියන්නේ. මේ ඔබ අතර ඇති එහෙම අය. දැන් මේක ජීවිතෙන් කොටසක් වෙච්ච අය. මට ඒක කියන්න බෑ කාගෙද කියලා මූණ බල්ල කියන්න බෑ. ඒක ඔබ තමයි දන්නේ. මූණිච්චාවට බණ අහනවද? කවුරු හරි කියන හින්දා බණ අහනවද? ගුරුහාඳුර කියන හින්දා බණ අහනවද? සතර අපායේ හින්දා බණ අහනවද? නැත්තම් මේ අසාරිය දැකලා මේක කරන්න හදනවද කියන එක ඔබ තමයි දන්නේ. ඉතින් කොහොම හරි වෙනදද? තමන්ගේ සාමාන්‍ය ස්වභාවයෙන් ඉන්න. මවා ගන්න එපා කිසි දෙයක් වෙනදද හරි අමාරු ඊට පස්සේ. අඳුම ධර්මයෙන් නිවනවත් මේ කියන විදිහට කරන්න. දැන් ඔබගේ දරුවගේ ජීවිතය ඔබ විනාශ කළේ කොහොමද? අපි විනාශ කළේ නෑ දරුවගේ ජීවිතය. එහෙම නේද කියන්නේ? ඔබ හොඳට චෙක් කරලා බලන්න තියෙන්නේ ඔබගේ දරුවාගේ මානසික මට්ටමට ගැළපෙන ඉස්කෝලේ ගැළපෙන පන්තියේ දරුවා ඉන්නේ කියලා. කල්පනා කරලා බලුවා නම් සමහර විට නෑ එහෙම. ඔය ඉන්නේ තියෙන්නේ සමාජයේ හොඳයි කියන ඉස්කෝලේ සමාජයේ හොඳයි කියන පන්තියේ දරුවා ඉන්නේ. එයාගේ මනසට ගැළපෙන පන්තියේ නෙමෙයි එයා ඉන්නේ. සමහර විට තියෙන්නේ එයා හොඳම පන්තියට යන්න ඕන කෙනෙක් නෙමෙයි. මොකද යාගේ සාමාන්‍ය ස්වභාවය තමයි තියෙන්නේ. සමහරට ඊළඟට හොඳ පන්තියේ. නමුත් ඔබ මොකද කරන්නේ තියෙන්නේ අන්තිම කාලෙදි ගුරුවරු ගෙනලා 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 ගෙදරට ගෙනලා 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 ගෙනලා. මක් කරනවද? ළමයාද? ළමයාව බූස්ට් අප් කරනවා. එකපාර එනර්ජි එකක් දෙනවා ළමයාට. ඒ දුන්න ගමන් ළමයා ඒකෙන් ගිහිල්ලා විභාගෙ දිනන ලිව්ව ගමන් අර පන්තියට සිලෙක්ට් වෙනවා. ඊළඟට හොඳයි බින්දුනේ ඉතින් ලෝකයා කියන ඉතින් ඒකනේ දැන් බලන්න දැන් මේ පන්තියේ ඉන්නේ දැන් එයා ඒකත් එක්ක ෆයිට් කරනවානේ කියලා. නැහේ එළමගේ සතුටට මොකද උනේ? ඒ පන්තියේ ඉන්න පළවෙනියා බින්දුනේ බොහොම සතුටින් එයා පැත්තෙන් මොහක් හරි අයිස්ක්‍රීම් එකක් අරගෙන ඒක ලේව කකා ගණන් හදනවා. ඔබගේ දරුවා ගිනි කකා ගණන් හදනවා. හදන්න බෑ ඔළුව කරකවන අර මේ කරන ගුරුවරු බයිනවා. ළමයාට පන්තියේ ඉන්න යනවා. ගුරුවරුන්ගෙන් බැනුම් අහන හොඳටම ළමයා ඇප්‍රීෂিয়েට් කරන්න කවුරුත් නැහැ. හැමදාම බැනුම් අහලා ගෙදර එනවා ළමයා. ඉතින් ඔබ සතුටින් ඉන්නවා. මගේ පුතා මේ ඉස්කෝලේට යන්නේ. ඒකේ හොඳම පන්තියේ ඉන්නේ. කියලා ඔබ පින්වතුනි අනිත් මිනිස්සුත් එක්ක කියා ඔබගේ සතුටටපත් වෙනවා. අර අහිංසකයා මානසික රෝගියෙක් වෙනවා දන්නේ නැතුව. මොකද එයා ඉන්නේ පිංගතනේ, එයාට දරන්න පුළුවන් තැන නෙමෙයි. ඒ පන්තියේ පළවෙනියා ඉන්නේ එයාට දරන්න පුළුවන් තැන. ඒක එයාගේ සාමාන්‍ය ස්වභාවය. ඒක එයා අයිස්ක්‍රීම් එකක් කකා ගණන් හදනවා. ඔබගේ දරුවා දාඩිය පෙරාගෙන ගණන් හදනවා. අරයා perform කළා එතන දැවිදිලා තියෙන්නේ. මේ වෙදනේ මෙයා හැම නැහැ. මෙයා මේ එක පාට් ඔබ මෙහෙම කළා කියලා ඒ පන්තියට දැම්මේ. ඉතින් ඔය වැරද්ද මේ වෙදනේ ඔබ එදා ඉඳලම කරනවා. දැන් නිවලට ආවට පස්සේ ඒකෙත් කරනවක. ඔබ ඔක තමයි පුරුදු කරලා තියෙන්නේ. ගොඩ පිරිසක් තමන් අරිහත් ඵලෙ පුහුණු කරන්න කලින් අරිහත් කියලා කියනවා ලෝකෙට. මේ සතරෙන් දෙන්නේ. එංගදෙන අරිහතුන් වහන්සේ නමක් විදිහට එළියට ඇවිල්ලා රඟපානවා කියන එක ලේසි වැඩක්ද? ඇතුලේ මහත්යෙකුත් ඉන්නවා නැත්නම් නෝනෙකුත් ඉන්නවා කියලා අපි හිතමුකෝ. නේද සමාජයට තමන් අරිහත් කියලා කිව්වා නම් එහෙම සමාජයට ආවට පස්සේ කවුරු වගේ ඉන්නව නැද්ද? අරිහතුන් වහන්සේ වගේ ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙහෙම බලාගෙන ඉන්න ඕනේ. අර කත්තේ සද්දයක් ආවොත් එහෙම මෙහෙම ඊට තංගල්ල ඔළුව මතක් කරගන්න සද්දය බලන්න බෑ අරිහතුන් වහන්සේ. මේකයි අරිහතුන් වහන්සේ කියලා කියාගෙන ඒ විදිහට රඟපානවා නම් හරි හොඳයි පේන්නේ. එතකොට කිසි කරදරයක් නැන්නේ කාගෙන්වත්. අරිහතුන් වහන්සේ කාටවත් බයින් නැහැනේ. ඒ නිසා ඉතින් ඔක්කොම ටික අරිහත් වෙනවා නම් හොඳයි නැද්ද? එතන කවුරු බයින් නැහැනේ. අරිහතුන් වහන්සේ ගහන්න නැහැනේ කාටවත්. එහෙනම් ඔක්කොම අරිහත් කියලා කියා ගන්නවා නම් හොඳයි ඒ පැත්තෙන් ලෝකයාට. එතන අරිහතුන් වහන්සේ විදිහට හැසිරෙන්නේ. එතන ලෝකෙට කරදරයක් නැහැ ඒ අයගෙන්. නමුත් ඔබ හිතලා බලන්න තියෙන්නේ මේක ලේසි වැඩක්ද කියලා. තමන්ව පීඩාවට පත් කර ගැනීමන්නේ තනි ක්‍රම තියෙන අත්ති කිලමත් අනුയോഗයේ වගේ. ඒක නිසා තියෙන්නේ තමන්ගේ தත්ත්වය. ඒක එහෙම තියාගන්න. අනිත් අය මට වඩා ගොඩක් උසස්. කමන්නේ ඉතින් මොනව කරන්නද? නැත්නම් මේකද නිවන් දකින කෙනෙක් නෙමෙයි මානසික රෝගියෙක් කොහෙ ඉන්නේ? දැන් ඔබගේ දරුවා ඔබ මානසික රෝගියෙක් කරලා ඉවරයි පින්වතුනි. ගොඩක් අය දැන් ඒක කරලා ඉවරයි. ඔහුගේ ප්‍රතිඵල භුක්ති විඳින්නේ මේ ළමයා කසාද මැදලා කියන ගෑනු වෙනවා. දැන්ම නෙමෙයි ඔහුගේ ප්‍රතිඵල එන්නේ පින්වතුනි. මේ ළමයා කසාද මැදහම මේ ගෑනු කෙනා ඔහුගේ ප්‍රතිඵල විඳිනවා. මේ ගෑනු කෙනා මේ මහත්යාගේ අම්මව හම් වඩු ගහයි ඇති වෙනකම්. එවත් ඔබ ඔය එන මානසික පීඩාව මතු වෙන්නේ ඒ කාලේදී. සතුටින් හිටව කෙනෙක් නෙමෙයි. සබා දහම ඇසුරු කරපු කෙනෙක් නෙමෙයි. හැමදෙයක්ම හිත පීඩාවට පත් කරගෙන මේ පීඩාවෙන් නිදහස් වෙන්න දඟලපු එකනේ. එතන එයා පුහුණු කරලා තියෙන තනිකර මේ වගේ වැඩ පිළිවෙල. ඒක නිසා එයා හිත පීඩාවට පත් වුණාට හරි බයයි. ඒක නිසා එයා ටග් ගාලා තමන්ව ඩිෆෙන්ඩ් කරනවා. මොකක් හරි කියාගෙන ආව ගමන් තමන්ව බේරගන්න මොකක් හරි කියනවා. ඒකෙන් අනිත් අයගේ හිත රිදෙනවාද ඒ මොකුත් එයා බලන්නේ නැහැ. ඔබ බලන්නේ ඔබගේ මහත්තුරුන්ට ඔබගේ නෝනරුන්ට ඔය ලක්ෂණ ඇති ඔබට ඔය ලක්ෂණ ඇති. ඔක්කොම බින්දේ නේද ආවෙච්ච වැරද්ද. ඉතින් මේ වැරද්ද දැන් කරන්න එපා නිවනට ආවට පස්සේ. ඒක නිසා ඔබ සාමාන්‍ය කෙනෙක් ඉදිරියේ ඉන්න. ඔබගේ යථා ස්වභාවයෙන් ඉන්න. මානසිකatte යථා ස්වභාවයෙන් පවත් ගන්න. ඒ පවත් කරන ගමන් බින්දේ තමන් හිතේ තැන්ට වඩා ඉස්සරහට ඇවිදින්නලා තියෙනවානේ. අන්න ඒක ගැන හිතලා සන්තෝෂ වෙන්න. හැමදෙස්සෙ මේක ඇප්‍රීෂিয়েට් කරන්න. ඔබට පුළුවන් වුණා නම් එක පුරුද්දක් තිබුණා ඒක කඩා ගන්න. පුරුද්දක් තිබ්බ කුසියට ගියාට පස්සේ ඔය කුසියේ තියෙන මොනවා හරි එකක් කටේ දා ගන්නවා. දැන් දහම් ශ්‍රවණය කරලා ඉවරලා දැන් එහෙම එකක් හිතෙන්නේ නැහැ. ඉතින් නිවනත් එක බැලුවාම මේක පුංචි දෙයක් තමයි පින්සෙන්නේ. නමුත් පුංචි දේවල් එකතු වෙලා තමයි මක් වෙන්නේද? ලොකු දේ හැදෙන්නේ. උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූර්ති. වතුර බින්දුව බින්දුව වැහලා තමයි වතුර කලයේ පූර්ණේ වෙන්නේ. එහෙනම් මට කියන්න පින්සෙන්නේ වතුර කලයකට ඔය වතුර බින්දුව බින්දුව දානවා. දැන් ඕකේ කවදා හරි වතුර ටික ඉතිරෙනවනේ. ඕකෙන් ශ්‍රේෂ්ඨම බිඳුව මොකද්ද? අන්තිම වෙලෙච්ච එක නේද? ඇත්තකේ? ඈ අන්තිම වෙලෙච්ච එක නේද? ඈ ඒ අන්තිම වෙලෙච්ච එක වැඩනවානේ తిරුනේ. එහෙම නැහැ බින්දුවේ. මුලින් වෙලෙච්ච එකත් ශ්‍රේෂ්ඨයි, මැද්දෙන් වෙලෙච්ච එකත් ශ්‍රේෂ්ඨයි, අග්ගයෙන් වෙලෙච්ච එකත් ශ්‍රේෂ්ඨයි. ඒ නිසා අරිහත් ඵල චිත්තය විතර නෙමෙයි බින්දුනි මේ ගමනට උදව් වෙන්නේ. මේ යන හැම හිතක්ම බින්දුනි මේ ඔබ මේ නිවන උදෙසා පාවිච්චි කරන හැම හිතක්ම දැන් සමහර ඒවා තියෙනවා පිටින් කලයට වැහෙනාට පස්සේ ඒක කලයට උරා ගන්නවා. ඒක ශේෂ නැද්ද? දැන් මැටි කලයට වතුර උරනවනේ. ඒ ඉරුවා කියලා කියන්නේ දැන් ඒක පිරෙන්න උදව් වුන්නේ නැහනේ. ද? උදව් වුණා. පේන්නවත් නැහැ ඒක දැන්. කලේ ඇතුලේ නැහැ ඒක. ඒක දැන් තියෙන්නේ කොහෙද? අර උරාගත්ත ටිකේ තියෙන්නේ. සමහරට ඒකෙනොත් එළියටත් ගිහිල්ලා දැන්. වාස්පෙලත් ගිහිල්ලා ඒක. ඇත්තෙම නැහැ. දැන් ඒක ඕන නැද්ද එතකොට? ඒක හොඳ නැද්ද? ශේෂ නැද්ද? ශේෂ ටයිපින් නේද? ඒ හැම එකක්ම ඕනේ. ඒක නිසා ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න සෙන්වසනේ ඔබගේ ජීවිතේ ඔබ පැනපු පිණි ඔක්කොම ඇප්‍රීෂিয়েට් කරන්න. පොඩි දෙයක් හරි කමන්නේ. ඒවා පොඩි කියලා අහක දාන්න එපා. පොඩි දේවල් එකක්වත් නැහැ. උදාහරණයක් මම ඔබට කියන්නම්. මොකද ලෝකෙ හිටපු අග්‍රගන්නේ සල්ලිකාරයෙක්. පුරුදු වෙලා ඉඳලා තියෙනවා එයාව ඇප්‍රීෂিয়েට් කරගන්න හැමතිස්සෙම. එයාගේ ආපස්සට බල්ලි වෙරලා එයා ඒ සතිය ඇතුළත එයා කරපු මොනව හරි තියෙනවා නම් ඒ ගැන එයා වර්ණනාවක් කරගන්නවා එයාව. එයා ඒක ඩයරි එකේ ලියනවලු. මේ ඩයරි එකේ ලියනකොට තේගෙන ඒක එයා කරුණු තුනක් ලියලා තිබ්බලු. එයාගේ ඒ සතිය ඇතුළත එයා සාක්ෂාත් කරගත්ත දේවල්. එයාව ප්‍රීතියට පත් වෙන්න. එයාව අගේ කරගන්න. පළවෙනි එක ලියලා තිබ්බලු. මිලියන් කීයකද මන්ද බිස්නස් එකක් ගත්තා. දෙවෙනි එක කියලා තිබ්බලු තව කම්පැනි එකක් ඕපන් කළා. තුන්වෙනි එක කියලා තිබ්බලු පොඩි පුතාව වෙලාවට ඇඳට දැම්මා. වෙලාවට පොඩි පොඩි එක්කෙනාව හරියට ඒ නියම නිදා ගන්න નિયમિત වෙලාවට නිදි කෙරෙව්වා. ඒකට පුරුදු කළෙව්වා. දැන් ඔහු කිව්වේ ඇයි? දැන් පළවෙනි එක මොකද්ද? ඩොලර් මිලියන ගානක බිස්නස් එකක් ගත්තා. ඒ කියන්නේ මොකක් හරි මේ ව්‍යාපාරේ එකක් කරගත්තා. ගැම් ලොකු ලාභයක්. දෙවෙනි එක තව කම්පැනි එකක් ඕපන් කළා. තුන්වෙනි එක මොකක්ද? ඔක ලියන්න දෙයක්ද කියලා අහනව නේද? ඈ? අර අර අරකට එක කම්පැනි එක කළා මේක ලියන්න එකක්ද? නැසෙ ලියන්න එකක්. දැන් ඒක කොහොමද පොඩි එකක් කියලා කියන්නේ? තමන්ගේ ජීවිතේ එතකොට සක්සස් එකමයි ඉන්නේ බින්දෙන් ඩොලර් වලින්ද? නැහැ බින්ද තමන් කරන දේවල් වලින්. තමන්ට මොකද්ද කරන්න පුළුවන් උනේ ඒක. එහෙනම් මල්වට්ටියක් පූජා කරගන්න පුළුවන් වුණා. දැන් ඒක කොහොමද පහත් එකක් වෙන්නේ? මම විදර්ශනා වැඩුවා පැය 8ක්. ඉතින් කල්පනා කරන්න මල්වට්ටියක පූජා කළානේ. ඕක ඉතින් ලියන්න තරම් දෙයක් ඇයි? නෑ හරියනවද ඒක? නැහැ බින්ද මල්වට්ටියක් පූජා කරගන්න බැරුව හිටව ඔබට මල්වට්ටියක් පූජා කරගන්න හම්බුනා කියලා කියන්නේ. ඔබ ලොකු දිනුමක් ඔය දින්නේ. ඔබ ඉදිරියේ ලොකු ගතියක් ඔය අතහැරියේ බින්ද. හැමදාම gedara වට පස්සේ නෝනාට බයින්න පුරුදු වෙලා හිටියානා. ඒක අතහැරියා නම් එහෙනම් බින්ද ලොකු දෙයක් ඔය කරලා තියෙන්නේ. පොඩි දෙයක් එහෙම නෙමෙයි. ඔය කෙලින්ම අර වතුර කලින් එක වතුර බින්දුවා. ඒ කිසිම වතුර බින්දුවක් නොගෙනියක තරම් කුඩා කියලා ගන්න යන්න එපා. ඒක නිසා නිතර තමන් කරපු දේවල් මේ නිවන උදෙසා තමන් මෙච්චර කල් කරගෙන ආපු දේවල් දිහා බලලා පින්විතනේ ඒ දේවල් ඔක්කොම ඇප්‍රීෂিয়েට් කරා. එතකොට ඔබට මහ පුදුමාකාර ප්‍රීතියක් එයි. ඔන්න ඕක තමයි පින්විතනේ ඔබට යන්න අවශ්‍ය ඉන්දන. මේ ඉදිරි ගමනේ යන්න අවශ්‍ය ඉන්දන තියෙන ඔන්න ඔතන තමයි. වෙලා තියෙන පින්විතනේ ඔබට දැන් හිතලා තියෙන මොකද්ද? කරගත්ත දෙයක් නැහැ. කොච්චර කළත් කරගත්ත දෙයක් නැහැ ඉතින්. තාම සෝතාපන්නයි කියලාවත් එහෙම හිතෙන්නේ නැහැ. ප්‍රගතිනේ සෝතාපන්න ඵලය ලැබෙන සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයේ කියලා කොටසක් පූර්ණේ කරන්න ඕනේ. ඒකත් නිවනේ කොටසක්. බුද්ධ රාජ්‍ය ලැබෙන්නේ කොහේලාද? බුද්ධ රාජ්‍ය ලැබෙන්න පටන් ගත්තේ තථාගතයන් වහන්සේ කොයි කාලේ ඉඳලාද? ආසං 20 ආසංඛ්‍ය කල්පලක්ෂයකට කලින් තමයි බුද්ධ රාජ්‍ය ලැබෙන්න පටන් ගත්තේ. ලැබුණේ එදා වෙසක් දවසේ උදේ. ඔය 20 ආසංඛ්‍ය කල්පලක්ෂය ඇතුලේ දෙගින්නේ එක දවසක් හරි අයින් වුණොත් එහෙම. එදා ඔය වෙසක් දවසේ ඔක වෙයිද? එහෙනම් මේ සත් දවසේ හිත විතරද දෙගින්නේ බුද්ධ රාජ්‍යයට වටින්නේ? ඒක කලින් තිබිච්ච වටින් නැද්ද? වටිනවා සින්න. දැන් හොඳට තේරුම් ගන්න. ඔබ ගොඩක් දිනපු අය. සමහරවිට තින්නදී ඔබ ඊළඟත් බැරි සතර අපායට යන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න අයගෙන් 99%ක් ඊළඟත් බැරි සතර අපායට යනවා. ඔබ ඊළඟත් බැරි සතර අපායට යන්නේ නැහැ. සමහර තාම සතර අපායෙන් සදහටම නිදහස් වෙලා නැතුව ඇති. තාම සදහටම සෝතාපන්න වෙලා නැතුව ඇති. ඒ කියන්නේ සෝතාපන්න වෙලා නැතුව ඇති. හදහටම නතර කරන්න තරම්. නමුත් ඊළඟත් වෙවේ සතර පහයට යන්නේ නැහැ කියන එක ලොකු achievement එකක් නෙමෙයිද? ඔබ හිතලා බලන්න. එහෙනම් මේකෙන්දී ඔබ ජීවිතේ ගොඩක් දේවල් achieve කරලා තියෙනවා දැන් මේ නිවන සම්බන්ධව. ඒ ගැන හරි සතුටුයි. ඊළඟට බලන්න ඕනේ මොකද්ද? ඔන්න ඔය ගැන හිත හිතා පිංගදින ඔය ගැන සතුටුට ප්‍රීතියට පත් වෙමි. මට මේක කරන්න පුළුවන්. මම මේ කරගෙන යන ගමන් ඉන්නේ. එහෙනම් මම දැන් ඊළඟ අඩිය තියන්න ඕනේ. ඊළඟ එකට යන්න ඕනේ. එහෙම කිය කියා පිංගදින ඔබ ඉස්සරහට ඇදෙන්න. එතකොට ඔබ ආපු ගමන පිළිබඳ ඔබට හරි සතුටක් තියෙන්නේ. යන්න තියෙන ගමන සතුටෙන් යන්න පුළුවන්. එහෙම නැතුව පිංගදින ඔබ මේ බුම්මන් ඉන්නවා නම් එහෙම. නිවන සම්බන්ධව කටයුතු කරන්න නැහැ. අනේ මට නිවන නැහැ නේ. මම දැන් බන කොච්චර ඇහුවද කොච්චර ඇහුව බඩන්නේ නැහැ නේ. එහෙමනම් ඔබට හැමදෙස්සම හිතෙන්නේ පින්වතුනි ඔබ තනිකරම නෙගටිව් එනර්ජි එකක් ඔබ තුල ක්‍රියාත්මක කරගෙන ඊට පස්සේ ඔබ විනාශ වෙනවා. ඔබ විනාශ වෙනවා විතරක් නෙමෙයි පින්වතුනි ඔබ ඊට පස්සේ ගිහලා ලෝක සත්‍යයවත් විනාශ කරනවා. මම අවුරුදු 10ක් ඔහෙ ගිහලා බණ ඇහුවම වැඩක් නැහැ. ඔහෙ තේරුමක් නැහැ. දැන් උන්වහන්සේ කියනවා. කියනකොට නම් ඉතින් කියනවා ආයේ හොඳට ඉතින් වැඩක් නැහැ නේ. අවුරුදු 10ක් විතර කියලා මට කරන්න බැරුණා. මේ ඉඳලා කරන්න පුළුවන් එකක් එන්න හදනකොට ඒකත් නතර වෙනවා අන්තිමට. ඒක නිසා පින්වදින ඔන්න ඔය ක්‍රමේ අනුගමනය කරලා බලන්න. මේ ඔක්කොම සතාගතයන් වහන්සේගේ ක්‍රම පින්වදින. නවතින අද ලෝකයා පාවිච්චි කරනවා ලෞකික දියුණු උදෙසා. ඔය ඔක්කොම සතාගතයන් වහන්සේගේ ක්‍රම. ඔබ ඉස්සර හරක් 10ක් මරුණ නම් දැන් මරන්නේ හරක් 5යි නම් පින්වදින ඒ 5 පිළිබඳ සතුටට පත් වෙන්න. තව යන්න ටිකක් තියෙනවා. නමුත් යම් දුරක් ඔබ ඇවිදින්නලා තියෙනවා. ඔබ ශ්‍රේෂ්ඨයි පින්වතුනි ඉස්සරහට වඩා. ඉස්සෙල්ල ඔබ කොහොමද ඉන්නේ? හරක් 10 දෙනෙක් මැරුවා දවසකට. දැන් මරන්නේ 5 දෙනයි. ශ්‍රේෂ්ඨ නැද්ද? ඔය පින්වතුනි බුදු කෙනෙක්ගේ බුද්ධ රාජ්‍යයට අවශ්‍යව නෙමෙයිද ඔය කරන්නේ? හරක් 5 දෙනා මරණ එක නෙමෙයි පින්වතුනි 5 දෙනාව දැන් මරන්න නැතුව ඉන්න එක. ඒ කියන්නේ තව කල්පකොටි සතසහස්රකින් හරි බුදු වෙන්න අවශ්‍ය කන් නෙමෙයි දැන් මේ කරන්න පටන් ගත්තේ. එහෙනම් අපේ සතාගතයන් වහන්සේ පළවෙනිද හිතින් අදිස්ථාන කළා නම් පළවෙනිම දවසේ මම බුදු වෙනවා කියලා. ඒ හිත ගැන මොකද ඔබට හිතන්නේ? මේ බුද්ධ රාජ්‍යයට ඒක බලඟු නැද්ද? ඒක අවශ්‍යු නැද්ද? දීපංකර පාදමූලයේදී ගත්ත විවරණයෙන් පස්සේ විතරද ඔක්කොම උනේ? මම හිතන්නේ එතනට එන්න බෑ අතන නැතුව. ඒක නිසා ඔබ ආපු ගමනක් තියෙනවා. ඒ ගමන හරි සාර්ථකයි පින්වතුනි. මොකද දැන් ඔබ දිගටම බණ අහන්න එනවා. ඉස්සර මෙහෙම බණ අහන්න ගියාද උසස්? විශේෂයෙන් තරුණ පිරිස. බණ ඔබ කොච්චර උඩට ආපු පිරිසක්ද කියලා. අද ඔබ ලැජ්ජ නැහැනේ පින්වතුනි බණ අහන්නේ. ඉස්සර අවංකවම කියන සිල් වෙද්දක් පොරවගෙන ලැජ්ජ වුන්නේ නැද්ද කියලා පන්සලට යන්න. සිල් වෙද්ද ඉස්කෝලේ සිල් ගන්න යනකොට සිල් වෙද්ද දාගෙන සිල් ගන්න ගියාද උස? නැත්නම් ඉස්කෝලේ ගිහිල්ලා නෙමෙයිද සිල් වෙද්ද දාගත්තේ කියලා? පෙරෙන් මම නාලන්ද රිවෙට් කෙනෙක් කියලා හිටියේ. අපි ඉන්දිකස නූල් තියාගෙන ඉන්න බැජ් එක මස්සන්න ළමයින්ගේ. අලුතෙන් බැජ් එකක් දුන්නේ අපේ කාර්යය තමයි බැජ් එකක් දුන්නේ නැත්නම් එතකම් බැජ් එකක් තිබුණේ නැහැ ඉස්කෝලේ. ෂර්ට් එකේ ගහන්න. අර ඉස්කෝ ළමයි ගහග මරා ගන්නකොට අපේ ඉස්කෝල ළමෙන් වෙන් කර ගන්න ඕන නිසා බැජ් එකක් ඉන්ට්‍රොඩියුස් කළා. ඒ අපේ කාලේ තමයි ඒක කළේ. ළමයි කැමති වුණ නෑ පින්විත මේක ගහගෙන ඉන්න. ලොකු අය. ලොකු ළමයි. ඒගොල්ල කලේ මොකද්ද බින්දනේ බැජ් එක? අර අලෝන ඒවා තියෙන. චරස් ගාලා දිනේ. ආන් එකක් මේකට අලෝගෙන ඉවරලා බැජ් එකෙත් එකක් අලෝගෙන. එහෙම තමයි එන්නේ. ගෙදරින් එනකොට අලවන්නේ නැතුව ළඟ ඉස්කෝලේ ගාවට ඇවිදලා අරක අලෝ ගන්නවා. දැන් අපිට චෙක් කරන්න කියලා තිබ්බා. එහෙම අලෝගෙන ඉන්නේ මොකද? ඇයි බැජ් එක අලෝගෙන ඉන්නේ ලැජ්ජයි. පුළුවන් නම් පින්වතුනි බෙල්ට් එකක් දාගෙන එනවා ඊළඟ දවසේ. අර බෙල්ට් එක දාන්න කැලි ටිකක් තියෙන්නේ. ඒව කපන්න කතර තියන් හිටියේ අපි. යවන්න කියලා තිබ්බේ ඉතින් ඒව දැක්කෝ කපන්න. ඇයි? ළමයින්ට ඕනේ ඒවත් එක කලිසම් මහන්න. පුළුවන් නම් උන් බෙල්ට් එකකුත් දාගෙන යනවා. සමහර ළමයි හිටියා පින්විතනි කලර්ඩ් ඇඳුමක් දාගෙන එනවා. ඉස්කෝලේ යනකොට කලර්ඩ් ඇඳුම ඇඳගෙන යන්නේ. ඉස්කෝලේ ඇඳුම අඳින්නත් ලැජ්ජයි. ඒ වගේ ඔබ කල්පනා කරලා බලන්න මේකදී ඔබේ ජීවිතේ ඉස්කෝලේ මේ හිල් ගන්න ගිය දවසේ ඔබ හිල් දෙද්ද දාගෙන ගියාද නැත්නම් හිල් දෙද්ද උණ්ඩි කරගෙන බෑග් එකේ දාගෙන ඉස්කෝලේ ගාවට ගිහලා හිල් දෙද්ද දාගත්තද කියලා. අදටත් මේකදී ඔබට කවුරු හරි පාරදී එහෙම කිව්වොත් එහෙම තමයි අදටත් එහෙම වෙන්න පුළුවන්. ආ උපාසකම්මේ. කිව්වොත් එහෙම මේකදී හිතට පොඩි අපහසුතාවයක් එන්න පුළුවන්. ආ නෝන කිව්වොත් එහෙම කතා කළාද කියලා උපාසකම්ම කිව්වොත් එහෙම එහෙම ආපසැරලා යන්නේ ඇයි? තවත් මෙතන ඔබ යම් දුරකට ඇවිදලා තියෙනවා. අද උපාසකම්ම කිව්වොත් උට ගහන්න දෙන්නට. තරුණ අය ගැන මම මේ කියන්නේ වයසකට එක ගානක් නැහැ. මොකද උපාසක කියන්නේ වයස ගියාමනේ. ඒකයි උපාසක කියලා කියන්නේ වයසට ගියාම කියලා ලෝකයා හිතන් ඉන්නේ. මෙතන ඒක නිසා තමයි උපාසකවන් බයින්නේ. මහා බ්‍රහ්මයාටත් උපාසක තනතුරට ඉන්න බෑ පින්විතනේ. ඒ තැනට හරියට ඉන්නේ නැතුව. ඒක මහා බ්‍රහ්ම තනතුරටත් වඩා මහා ඉහළ තනතුරක්. නැත්නම් ඒක පල්ලෙහාට දාන්න නේද තියෙන්නේ සමාජය දන්නේ නැති හින්දා. එහෙනම් පින්විතනේ දැන් ඔබ ආපු ගමන් මගේ ඔහොම සාර්ථක ගමන් මග. දැන් ඉතින් මෙතනින් එහාට යන් ඉස්සරහට. ආපස්ස හැමදෙස්සම සී කරන්. සී කර කර සී කර කර මම මෙහෙම හිටපු කෙනෙක්. දැන් මම මෙහෙම ඉන්නේ කියලා පොඩ්ඩක් පින්විතනේ මහා පුදුම ප්‍රීතියක් ජනිත වෙයි. ඒ එන එනර්ජි එකෙන් ඔබට පුළුවන් තව ටිකක් අඩියක් ඉස්සරහට යන්න. මේක අර කුලප්පුව හදාගෙන කටයුතු කරන්න එපා. කොහොම තාම නැහැනේ කියලා කටයුතු කරන්න එපා. දැන් ඊයේ එහෙම දේශනාව සම්බන්ධ වෙච්චාට පෙන්වන්නේ තාම නැහැනේ කියලා හිතන්නේ ඔය වෙන එකක්. ඔය නිවන් දකින්න යනවා නෙමෙයි. ඒ කියන්නේ දුක්ඛාරය සත්‍ය දැකලා නැහැ. මේක නිසා පිටින් අපි තේරුම් ගන්න ඕනේ දුක්ඛාරය සත්‍ය කියන්නේ මොකද්ද, දුක කියන්නේ මොකද්ද කියලා. ඕන් ඔය දෙක හරියට තේරුම් ගත්තා නම් පින්වතුනි ඊට පස්සේ අපි සම්පූර්ණ මේ දුක කියන එක අමතක කරලා දාලා දුක්ඛ ආර්ය සත්‍ය කියන එක පිළිබඳව අවබෝධ කරගන්න පටන් ගන්නවා. මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක අපිට වැටහෙන්න අපිට තේරෙන්න පටන් ගන්නවා. මේ தත්ත්වය උදා වෙලා තියෙන්නේ මෙන්න මේක නිසා. එහෙනම් මේක නිරුද්ධ කළොත් තමයි මේක නිරුද්ධ කරන්න පුළුවන්. එහෙනම් ඒකට තියෙන මාර්ගයක් තියෙනවා. අන්න ඒක අනුගමනය කරන්න ඕනේ කියලා. නම් දුක දැකගත්ත කෙනා හේවත් පිංගුදේ දුක විඳින කෙනාද හිතෙනවා මේ දුක විඳින්න හේතුව මොකද්ද කියලා. හැමදෙස්සම පිංගුදේ දුක හෝ වේවා දුක් ආර්ය සත්‍ය හෝ වේවා ඔය දෙකෙන් මොකක් තේරෙන්න ගත්තා. ඒකට හේතුව මොකද්ද කියලා වැටහෙනවා. ඒ හේතුව නැසුවොත් ඵලය නැසෙන බවත් වැටහෙනවා. ඒකට තියෙන මාර්ගය මොකද්ද කියලා පිංගුදේ ඉවෙන් වගේ දැනෙන්න පටන් ගන්නවා. දැන් ඔබට කාර් එකක් ඕනේ. නමුත් නෑ. ඒක නිසා දුකයි. එහෙනම් දැන් තේරෙනවා ඔබට දුක කියලා එකක්. මානසික මහා පීඩාවක් දැනෙන්න පටන් ගන්නවා. මොකද කාර් එකක් ඕනේ දැන් නෑ ඒක. මානසික පීඩාවක් එන්න පටන් ගන්නවා. එතකොට ඔබ දැන් දන්නවා ඔබ දුකෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ ඔබේ මූණෙනුත් ඒක පේනවා. ඉතින් ගෙදර අය ඇවිල්ලා අහනවා මොකද ඔය මූණෙල්ලන් ඉන්නේ? මොකද දැන් ඔබට මේ හොඳට දැනෙන්න දුක ඇවිදilla. දුක ආර්ය සත්‍ය ඇවිදillaද? නැහැ. දුක ඇවිදilla දැනෙන්න. දුක ආර්ය සත්‍ය කියන්නේ දැනෙන එකක් නෙමෙයි. ඔබට මොකක් හරි දුකක් දැනෙනවා නම් ඒක දුක ආර්ය සත්‍ය නෙමෙයි. මානසික වීඩාකාරී ස්වභාවයක් දැනෙනවා නම් ඒක දුක ආර්ය සත්‍ය නෙමෙයි. ඒක දුක. ඒ දුක ඇවිදilla තියෙන්නේ සිංහදනේ. ඔබට ඕනේ දෙයක් තියෙනවා. ඒ ඕනේ දේ ඔබට නැති නිසා. ඒක හැමෝම දන්නවා. ඒක ඉවෙන් වගේ දැනෙන්නේ නැද්ද ඔබට? මූණෙල්ලගෙන ඉන්නකොට මේ ඔබ දන්නේ නැද්ද මූණෙල්ලන් ඉන්නේ ඇයි කියලා? දැන් අම්මයිලා ඇහුවා මොකද ළමයි ඔය මූණෙල්ලන් ඉන්නේ? දැන් ඔබ ඒකට උත්තරේ කියලා නැද්ද? දන්නේ නැහැ අම්මා මොකද කියලා මේ එකපාරට එල්ලුණා මූණ. එහෙම කියනවා. එහෙම කියන්නේ නැහැ. ඔබ දන්නවා ඒකට හේතුව. ඊට අම්මම කියනවා. ඉතින් ළමයි දැන් ඔය දැන් හේතුවක් දන්නවනะ. ඉතින් ඔය ඕක නෑ ඔය හේතුව අයින් කරනවකෝ. අම්මම කියනවා. එතකොට දුක ඉවරයි මේ. ඒක තමයි යම මම මේ කල්පනා කළේ ඒක අයින් කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අම්මා අවවාද කරනවා මොකටද? අම්මගේ අත්දැකීම් වලින් අර හේතුව නිරුද්ධ කරන්න ක්‍රමය. දීගේ අතෑරල කෙල්ල ගෙදර ඇවිදෙලා. දැන් මූණ එල්ලන් ඉන්නවා. දැන් දුකද දුකාරේ සත්‍යද? ඈ? දුක. දැන් කෙල්ලට දුකයි හොඳටම. දැන් දුක මේ තියෙන. ඊළඟට දැන් අම්මා දන්නවා දුකට හේතුව මොකද්ද කියලා. මොකද්ද දුකට හේතුව? මේ අර මිනිසයා සලකන්නේ. මිනිසයා සලකන්නේ. එහෙනම් දැන් දන්නවා මිනිසයා සැලකුවොත් මේ දුකමක් එනවද? නැති වෙනවා. එහෙනම් අම්මා අවවාද කරනවා. නැත්තම් මාමට ගිහිල්ලා කියනවා මාමා මනෝවෛද්‍යවරයා. නැන්ද මනෝවෛද්‍යවරයා නැත්තම්. ගිහිල්ලා කියනවා මෙන්න මේ අපි දරුවාට පොඩ්ඩක් අවවාද කරන්න. එහෙනම් මාමා අවවාද කරනවා මොකටද? අර හේතුව නසන්න. එවත් අර මනුස්සයා සලකන්නේ නැති එක නැති කරන්න. ඉතින් කියනවාද මේ පුතා ඔයා මෙහෙම කරන්න දෙය එයා මනුස්සෙන්නේ එයා එනකොට ඔයා වතුර එකක් ගින් දෙන්න ඔයා කෑම ටික ගින් දෙන්න ළඟට. එයාව හැමතිස්සෙම වර්ණනා කරන්න එයාගේ දෙමාපියන්ට සලකන්න. එයාගේ දෙමාපියන්ට උදව් කරන්න එයාගේ දෙමාපියෝ ගැන හොඳ කියන්න. මනෝවෛද්‍යතුමා දුන්න අවවාද ටික. දැන් එයා ඒ අවවාද දෙක දිගටම කරනකොට මොකද වෙන්නේ බින්දනේ? අර දුකට හේතුව නිරුද්ධ වෙනවා. දැන් දුක නැහැ. ඒ කියන්නේ කෙල්ල ගෙදර නැහැ. කෙල්ල ආයි දී කනෝ. ඉතින් අපුණිය ගන්න ඕන නේද? එයි. චතුරාර්ය සත්‍ය ඇප්ලයි කරමින් ජීවිත දිනුවා. දැන් ඔබම හිතලා බලන්න සෙන්නද? දැන් ඔය පිළියම් කරේ සම්පූර්ණයෙන් මොකටද? මොකටද? දුකට. ඔය පිළියම් කරේ දුකට බින්දද? ඔය පිළියම ඔබ අනන්තව කරලා දිනව නේද ඔබගේ ජීවිතේ? ඔබ අනන්තවත් කරලා ඉන්න ඔබගේ දරුවන්ටත් ඔබ කරන්න කියලා දෙනව නේද? ඔබට හොඳට අත්දැකීම් දෙන ඔය සම්බන්ධ. යාළුවෝ මූණ එල්ලන් ඉන්න වෙලාවද? ඔබ හරියට නිකන් බින්දදනි. චතුරාර්ය සත්‍ය පිළිබඳව. නේද? චතුර් ආර්ය කියන්න බෑ ඒකට. ආර්ය කියන කැලල අපි අයින් කරනවා. චතු අනාර්ය සත්‍ය පිළිබඳව. ඔබ පරිණත ගවේෂකයෙක්. ඒ වගේම ඔබ හරි පරිණත පුද්ගලයෙක් ඒක සම්බන්ධව මේ උපදේශකෙක්. ඔබ ජීවිත ගොඩක් ගොඩ දාලා තියෙනවා. එහෙම නේද? එහෙම නේද? ජීවිත ගොඩක් ගොඩ දාලා තියෙනවා සංගීතේ එහෙම. ඒ හොඳයි. මම ඒක නරකයි කිව්වද? නෑ. ඕක මධ්‍යම ධහම. ඉතින් සංගීතේ හීන ධහම හිටපු ඔබ මධ්‍යම ධහමට ආවා කියන එක හොඳද නරකද? හොඳයි නේද? කොච්චර හොඳයි. තුනෙන් එකක් කළානේ. තව ටිකක් තියනවා යන්න. යන් ඒ ටික. නමුත් මේ ගැන සතුටටපත් වෙන්න ඕනද නැද්ද? හොඳටපත් වෙන්න ඕනේ. ඔබගේ ජීවිතයේ තිබිච්ච ප්‍රශ්න ඒ ගැටලු निराකරණය කරගෙන ඔබ සතුටින් ඉන්නවා කියන එකත් මේ විදිහ ලොකු දෙයක්. ඒ කියන්නේ ඔබ අනාර්ය වූ චතුරාර්ය සත්‍ය නිරන්තරයෙන් ඇප්ලයි කරන කෙනෙක්. ඔබ දුකයි කියලා දැකපු දෙයට හේතුව වෙලා ඒ හේතුව නැසල ඉවරලා ඒ නැසන්න මාර්ගයක් අනුගමනය කළා ඒක නැසල ඉවරලා ඔබ ප්‍රීතියටපත් වෙච්ච කෙනෙක්. එහෙනම් දැන් ඔන්න ඔය මිම්මෙන් හිතලා බලන්න සිතේ ඇත්ත දුක හොයාගෙන ඉවරලා ඇත්ත දුකට හේතුව වෙලා ඇත්ත හේතුව නැසල දෙන්නා. ඒ මාර්ගය අනුගමනය කළා නම් කොච්චර ප්‍රීතියක් එයිද කියලා. මොකද බින්දුනේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා තියෙන එකයි. දුක් කොච්චර තියෙනවද? අනන්ත ප්‍රමාණයක් තියෙනවා. දුක්ඛ ආර්ය සත්‍යයන් තියෙන එකයි. එහෙනම් ඒක විතරයි ඔබට නැති කරන්න දෙන්නේ මේක. දුක් නැති කරන්න ගත්තොත් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තියෙනවා. දුක්ඛ ආර්ය සත්‍ය නැති කළොත් හරියට හරි. නැති කළොත් එහෙම ඒකට හේතුව හොයලා හේතුව නිරුද්ධ කළොත් දැන් ඉතින් ඵලෙ එන්නේ නැහැ අය. ඉතින් ඔබට මේ පොඩි ප්‍රීතියක් දැනෙන්නේ සිංහතනි. ඔය අනන්තයෙන් පංගුවයි ඔය කලේ ඒකයි. ඉතින් අනන්තයෙන් පංගු ඔච්චර ප්‍රීති නම් අනන්තේ කොච්චර ප්‍රීතියක්ද? 10න් පංගුවක් 10ක් ප්‍රීතිය නම් ඔක්කොම කොච්චර ප්‍රීතියද? 100ක්. දැන් ගණිතය දැනගන්න ඕනේ මේ රට නිවන් දකින්න බෑ. එහෙනම් අපි ඉස්සර ගණන් පන්තියක් පටන් ගන්න යන්නේ. එහෙනම් බෙගදිර ඔබ එක ප්‍රශ්නයක් විසඳගත්තාම ඔබට ගොඩක් ප්‍රීතිය දැනෙන්න ඕනේ. එහෙනම් හිතට බලන්න සියලු ප්‍රශ්න වලට උත්තරේ ආපු දවසට මොනතරම් ප්‍රීතියෙන් ඔබ ජීවත් වෙයිද කියලා. ඉතින් ඒ ප්‍රීතිය හොයන්න එක එක කඩ කඩ ඉන්නවට වඩා හොඳයි මොකද? එකපාර ලොකුම එක කඩලා දාන්න. සියලු දේට කියන්නේ සියලුම දුක මොකද්ද කියලා බලන්න. ආන්ගේ සියලුම දුකට හේතුව මොකද්ද කියලා බලන්න. ආන්ගේ හේතුව නැසලා ඵලය නැසන්න නම් ඒකට තියෙන මාර්ගය මොකද්ද කියලා බලලා අන්න ඒක දැන අර අයියා. තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන ඔන්න ඕක ගැන. ලෝක සත්‍යයන් වහන්සේලාගේ දේශනාවල තියෙන මොනවද? දුක ගැන. මේ ලෝකෙට පහළ වෙච්ච හොඳ මිනිස්සු ඉන්නවා අපි මෙතනදී. දැන් ඊයේ අපි කතා කළා තෝමස් අල්වා එඩිසන් කියන්නේ හොඳ මිනිස්සෙක්. ලොකු දෙයක් ලෝකෙට දීපු කෙනෙක් වින්ගතන. විදුලි බලය හොයාගත්ත කෙනෙක් ඉන්නවනේ මේ ජෙනරේටර් අරගෙන හොයාගත්ත කෙනෙක් මේව ජනිත කරන්න පුළුවන් හැටි. වාෂ්ප එන්ජින් එක හොයාගත්තා නැත්නම් අද බණහන් එන්නද ඔබ? වාෂ්ප එන්ජින් එකෙන් නේද පිංගතනේ අද මේ ඔක්කොම පටන් අරන් තියෙන්නේ. අද ජෙට් හිතන් යන්නේ. රොකට් හිතන් යන්නේ. පටන් ගත්ත එතනින් ඉන්නේ. එහෙනම් දැන් ඒව ඔක්කොම හොයාගෙන මිනිහෙන් ලෝකෙට දායාද ඉදිරිපත් කරපු අය ඉන්නවා ලෝකේ. ඒ ඔක්කොම කළා තියෙන්නේ පිංගතනේ. දුකට පිළියම් කරපු අය. එහෙම වෙනවම. ඒ කියන්නේ දුක පිළිබඳ බුදුවරු. දෙවියන් දෙවිවරු වගේ කියනවා. දුක පිළිබඳ බුදුවරුන්ට කියන දෙවිවරු කියලා. බුදු කියන්න බෑ ඒගොල්ලන්ට. මොකද හේතුව? පින්වදිනේ බුදු කියන එක කියන්න නම් සියලු දෙයට පිළියම් වෙන්න ඕනේ. සියලු දෙයට පිළියම් උනේ නැත්තම් බුදු කියන්න බෑ. එතකොට දෙවි තමයි ඉතින්. ඒකයි ඔබ කියන්නේ ඔබ නම් දෙවියෙක් වගේ. මේ ප්‍රශ්නේ වෙලාවේ මට පිට උනේ. දැන් ඔක්කොම ප්‍රශ්න වල පිට වෙලාද? නෑ. ඔක්කොම ප්‍රශ්න වලට පිට උනා නම් එහෙම කියන් දිනව මොකද? ඔබ නම් බුදු කෙනෙක් වගේ. වෙයි අපි කතා කරා තව කාරණාව. මේ ඔබ හොඳට ඔළුවට ගන්න පිංගසනේ. දැයි ඒ හිටපු අයට තියෙන නැවත නැවත මේක ශ්‍රවණය කරගන්න. දැන් කොහොමද දැන් දවල් වරුවේ ආපහු මම මේ බෝඩ් එකේ ඇඳලා මේක කියලා දෙනවා. ඊ අපි කතා කරපු ටික. දැන් ඊයේ හිටපු අයගේ වාසි. ඇයි? දැන් කියවෙන වතාවද? දෙවෙනි වතාවෙත් මේක අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඊයේ හිටපු අය යන්න තියෙනවා. ආ, ඕක දන්නවනේ අපි ඊයේ කිව්වනේ මොකද නේද කාලේ නාස්ති කරන්නේ කියලා. යන්න තියෙන්නේ. යන ගමන් කම්මලට ගිහින් අන්දෙක් කපාගෙන යන්නයි තියෙන්නේ. එකම දහම් කොට 100 පාරක් අහනවා නෙමෙයිද හොඳ? එහෙමයි හොඳ. දැන් ඔබම හිතලා බලන්න සිංහදනේ තථාගතයන් වහන්සේට වඳින්නේ ඇයි කියලා මිනිස්සු. දැන් මිනිස්සු ගොඩක් දෙවිවරුන්ට වඳින්න කැමති පිංගදෙන් සතාගතයන් වහන්සේට වඳිනවට වඩා. හොඳ නැද්ද? මිනිස්සු කතරගම යන්නේ කිරි වෙහෙර වඳින්න නෙමෙයි කියලා හොඳටම දන්නව නේද? මිනිස්සු කතරගම යන්නේ කතර දෙවියන්ට වඳින්න. කතර දෙවියන්ට පූජා වට්ටිය තියන්න, බාරේ ඔප්පු කරන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ඕනේ කියලා එකක් ඔළුවේ තියෙන නිසා මොකද කරන්නේ? පුළුවන් අවස්ථාවක් ආවොත් ඊට කලින් යනවා කොහෙද? කිරි වෙහෙරට. හැබැයි උදේ පූජාව තියෙන්නේ මේ වෙලාවට. එහෙනම් ඒ වෙලාවට ඇහැරෙන්න එහෙම පොඩ්ඩක් පරක් වුණොත් දැන් කිරි වෙහෙරට ගිහිල්ලාද යන්නේ නැත්නම් කෙලින්ම පූජා පොලිමෙට එකතු වෙනවද? දැන් ඔබගේ අත්දැකීම හෝ වේවා, ඔබ දැකලා තියෙන හෝ වේවා මට කියන්න. කෙලින්ම පොලිමෙට එකතු වෙනවා. කිසිම කෙනෙක් බුද්ධ පූජා තියෙන වෙලාවට යන්න ඕනේ කියලා එහෙම කිරි වෙහෙරට ගිහිල්ලා නැහැ. නමුත් හතර වෙනියන්ට තේවාව කරන වෙලාවට අනිවාර්යයෙන් මෙතනට යන්න ඕනේ කියලා හිතාගෙන අදිස්ථාන කරගෙන දැන් යනවා. මේ දෙ මම මේකේ වරදක් දකින්නේ නැහැ. ඒකට මිනිසුන්ට බැලලා හරියන්නේ නැහැ මේකට. මිනිසුන්ව බලෙන් එහෙම නංවන්න බෑ පිංගුදේ බුදුදහමට. ඔබ බෞද්ධද? එහෙනම් දේවල් අතල දානවා. කුඩු කරන ඔය දේ පිළිම. ගිනි තියන ඕවට. ඔය මොනවද මේ දේ කියන්නේ? වන්දින තථාගතයන් වහන්සේට. ඔය හිට්ලර් කෙනෙක් බිහි වෙලානේ. තුවක් වත්යාගෙන එන මට ඕන දේ කරපල්ලා කියලා. ඔය බුදුදහමද? දෙකදෙන ඔබට තථාගතයන් වහන්සේට වඳින්න ඕනේ නැත්නම් වඳින්න එපා. වඳින්න හේතුවක් නැත්නම් වඳින්න එපා. මේක මාෆියාවක් නෙමෙයි. තථාගතයන් වහන්සේට වඳින්න ඕනේ. තොපි වැඳහක් නැත්නම් දෙන්නේ නැහැ. අර පුංචි කාලේ අයියේ චොක්ලට් එකක් කන ගම මම හබද්දක පොලිස් කරා නැත්නම් දෙන්නේ නැහැ. චොක්ලට් එකක් කන ඕන ගම හබද්ද පොලිස් කරා. ඒ වගේ වැඩන්නේ මලාට පස්සේ මෙහෙ වල දාන්නේ. ඒ තමයි ආගම් තියන්නේ. ඒ ආගම් වැරදි කියනවා නෙමෙයි. පුද්ගල වැරදි කියනවත් නෙමෙයි. මම මේ කියන්නේ පිළිදෙන්නේ ඔබ දරන්න ඕනේ විදිය. මේ දහම. මලාට පස්සේ මේකේ වල දාන්නේ. මේක වල දැම්මේ නැත්නම් උඹලට දෙයියෝ ගාවට යන්න බෑ. එහෙනම් මේ ටික කරපන්. මේකත් කරපන්. දැන් මේකත් කරපන්. දැන් මේකත් කරපන්. දැන් මැරලා ඉන්නවා. දැන් බුද්ධහගම ඇතුලේ කියන්න බුණා තෝගේ පාන්දුකුලට එන්නේ නැහැ මේ කරපන් පාන්දුකුලට ආවේ නැත්නම් තොට දෙවි ලෝකයන් වෙන්නේ නැහැ මම තොට නිවන් දකින්න වෙන්නේ නැහැ නිවන් සැප ලැබේවා කියලා ගහන්න වෙන්නේ නැහැ පාන්දුකුලට දුන්නේ නැත්නම් මේ දැන් මේ කරපන් මේ කරපන් මේ කරපන් එහෙම කියන්න පුළුවන් පිළිගන්න නවතම හොඳට අවබෝධයට ගන්න පිළිගන්නේ ඔබට යමක් දුන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට සලකන්න පිළිගන්නේ ඔබට යමක් දීලා නැත්නම් කවුරු හරි ඒ කෙනාට සලකන්න දෙයක් නැහැ ඔබට අම්මට දෙහා ගෙදර ඇන්දිද සලකන්න වැඩිපුර අම්මට ඇයි ඒ? අම්මා ගොඩ දෙයක් දීලා තියෙනවා ඔබට. අම්මා ගොඩ දෙයක් දීලා තියෙන නිසා බෙන්දෙන ඔබ අම්මට සලකනවා අම්මට වඳිනවා. නේද මවුගුණේ දැකගෙනද වඳින්නේ? ඔබ අම්මට වඳින්නේ මවුගුණේ දැකගෙනද නැත්නම් අම්මා කරකෝ සිහි කළද? මවුගුණේ දැකගෙන වඳින්න බෑ බෙන්දෙන එහෙම සාමාන්‍ය මනුස්සයෙකුට. එදම වනහලා රහීමේ දන්නවනම් පුළුවන්. එහෙම නැතුව බෑ. පාර යනවා ගෑණි ළමේ. ඒ ගෑල්ලම දූෂණය කරලා පැනලා යනවා එකේ. ඒ ගෑල්ලම ළමෙක් හම් වෙනවා. සමාජය කියන්න කැමතිද පින්විතනි? ඒ අර දූෂණය කරලා පැනලා ගිය එක තාත්තා කියන්නේ. කතා කරන්නේ. කැමතිද කියන්නේ? නෑ කියන්නේ නෑ. ආසමජ්ජාති කාලකන්ණි. කොහොම නෙමෙයිද කියන්නේ? නමුත් පිය ගුණයෙන් බැලුවොත් එහෙම පිය ගුණේ තියෙන යාගව නෙමෙයිද? යාගා තමයි. එයා තමයි ලොකුම දේ කළේ. අර දුක් විඳ විඳ හිටපු ගන්ධබ්බයව මේ ලෝකෙට ගෙන්නන්න උදව් කළා. එයා හැරෙන්න වෙන කාටවත් බෑ මේ ගන්ධබ්බයව ගෙන්නන්න. ওই විදිහටමයි වෙන්න තිබුණේ. ඒ කාන්තාව දූෂණය වෙලා මමයි ළමයා හැදෙන්න තිබුණේ. එහෙම ගන්ධබ්බ එහෙම ගන්ධබ්බයක් හිටියා. එයා ලෝකෙට එනවා අවජාතක ස්වරූපයෙන්. එන අවජාතක ස්වරූපයෙන් එන්න නම් සිංහදිනේ වැදගත් මිනිස්සුෙකුට ඒක කරන්න බෑ. එහෙනම් ඒකටම ආපු කෙනෙක් ඉන්නවා සල්ලාලේක්. ඒකම කරන්න ඕනේ. එහෙනම් පියගුණේ තියෙන එක ගාව. ඔබට පියගුණේද? නෑ, අර දරුවගේ පිය දරුවාට පියාගේ තියෙන පියගුණේ තියෙන එයා ගාව. ඔන්න ඔතනින් පියා වෙන්නේ. කන දීපෙහින්ද නෙමෙයි. දෙවියන් මහා කාන්තාරයෙන් හේම භූමියකට ගෙනත් තිබෙක් කෙනාද වටින්නේ? හේම භූමියේ ඉඳලා මේ වතුර ටිකක් බොන්න දෙන එකද වටින්නේ? හේම භූමියට ගෙනාපු කෙනා. ඒක ඕක දකින්න. එහෙනම් පියගුණේ දකින්නේ නැහැ ලෝක සත්‍යය. ලෝක සත්‍යය පියගුණේ කියලා දකින්නේ, මවගුණේ කියලා දකින්නේ. මේ විදිහට කන්න බොන්න දීපේ මේ ටික. දැන් සමහර ළමයි ඉන්නවා පුංචි කාලේ කොහේ හරි දාලා ගිහිල්ලා. ලොකු වෙලා ඒ ළමයි හොයනවා අම්මව. මොකටද හොයන්නේ? බයින්න. තෝ මට කරපු දෙයක් තියෙනවද කියලා අහන්න. කතා වල එහෙම දැකලා ඇති. ඉංග්‍රීසි පැත්තේ කතා එහෙම බලලා තිනවනම්. නිවැරදිව ගොඩක් තියෙනවා. ඇයි ඔබ මට මොනවද කරලා තියෙන්නේ? මොකද තමයි අහන්නේ. ඔබම තමහට කියලා ඇති. මුදේ අපි මේවා මහන්දියෙන් හරි හම්බ කරගත්තා. අම්මලා තාත්තලා අපිට දීපු දෙයක් නෑ. හරි නම් ඉතින් ඒ වෙලාවට ඔළුව පටවස් ගාලා පුපුරන්න ඕනේ කෑලි කෑලි වලට. අම්මලා තාත්තලා අපිට කරපු දෙයක් නෑ. අපිට දීපු දෙයක් නෑ. මේ ඉඳන් කඩන් ඔක්කොම මායි ආයේ තාත්තයි තමයි පුතේ හරි හම්බ කළේ. මේවා පරිස්සම් කරාල්ලා. දෙවලු හත් කරකට පැලෙන්න ඕනේ නැද්ද? මෙයා අම්මදාස දීව දෙයක් නැද්ද? අම්මදාස දෙන්නම පොඩි කාලේ ඉපදිච්ච ගමන් කානුවට දාලා ගිහිල්ලා යන්න. අම්මදාස දීව දෙයක් නැද්ද? දීව දෙයක් නැද්ද? තේනවා තේමදනේ. ඔය හදාගත් අම්මර තාත්තට දෙන්න බැරි ලොකුම දේ අම්මදාස දීලා ගිහිල්ලා තියෙන්නේ. ඒ තමයි අර කාන්තාරේ දුක් විඳපු එක. අරන් හේම භූමියෙන් දීපු එක. එහෙනම් මවුගුණේ පියගුණේ කියලා දෙන්නේ ඔන්න ඔතන. එවනම් බිමෙද දැන් මේ මවුගුණේ පියගුණේ දැකලාද වඳින්නේ? නැහැ. මොකක් දැකලාද වඳින්නේ? තමන්ට කරපු දේවල් දිහා. එහෙනම් මේ ලෝක සත්‍යය පුරුදු වෙලා තියෙන දෙන්නේ තමන්ට යමක් කවුරු හරි කළා නම් අන්නේ කරපු දෙයට සලකන. විසු දෙවියන්ට මිනිස්සු සලකනවා. කොච්චර කළත් විසු දෙවියන්ගේ මිනිස්සුකින් අයින් කරන්න බෑ. ඇයි? විසු දෙවියෝ යමක් මිනිස්සුන්ට කළා තියෙනවා. කොහමද? තමන්ගේ ඥාතිවරයෙක් හරහා. තමන්ගේ දෙට හදියක් වුණේ මම මොනවා හරි කරදරයක් වෙච්ච වෙලාවට. කාගේ හරි ඇඟට වෙහිච්ච ඥාතිවරයෙක් ඇවිදලා කියනවා මං මිසු දෙයියෝ. මං ආවේ උඹලට දෙහිට වෙන්න. උඹලගේ දෙට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔය ළමයාට මෙන්න මෙහෙම ලෙඩක් වෙලා තියෙන්නේ. ඕක මේ වෛද්‍යවරුන් හොඳ කරන්න පුළුවන් ලෙඩක් නෙමෙයි. අමනුස්සයෙක්ගේ ප්‍රශ්නයක් ඔය තියෙන්නේ. ඔය ගෙනහම් පුහුල් ගෙඩිය. කියලා ඔය මොනහරි ටිකක් කල්ලි වෙලා පුහුල් ගෙඩිය කැපුවට පස්සේ අර ලෙඩේ සනීපයි. දැන් අර ගෙදර මිනිසුන්ට විසුදෙයිය උදව් කළාද නැද්ද? දැන් ඒ ගෙදර මිනිසුන්ට පුළුවන් ද විසුදෙයිය මතක් කරන්න? දැන් ඔබ කෑගහ කිව්වොත් එහෙම දෙවිවරු ගාමින් කරපල්ලා කියලා. මේ දෙවිවරුන්ගේ නෙමෙයි මේ දෙන අයින් කරන්නේ. බුදුහාඳුරා. බල කරන්න වෙන්නේ බුදුහාඳුර ගැන කලකිරෙන මිනිස්සු. ආගම දාලා යන්නේ ඒක නේද? රටේ වෙන සමහර සිද්ධි දැක්කට පස්සේ පින්විතර මිනිස්සු බුද්ධඝම අතාරින්නේ නැද්ද? ලෝකේ ඉන්න මිනිස්සු බුද්ධඝම නැඹුරු වෙනවා. ඒ නැඹුරු වෙනකොට පින්විතරනි මේ වගේ රටවල වෙන දේවල් දැක්කට පස්සේ මොකද වෙන්නේ? ඒ වෙනස බුද්ධඝම එපා වෙනවා. මොකද ඒගොල්ලෝ බුද්ධඝම නැඹුරු වෙන්නේ බුද්ධඝම දැකලා මේ බුද්ධ ධර්මයේ දැකලා නෙමෙයි. හරි පීස්ෆුල් කියලා හිතාගෙන. හරි සාමකාමී පිරිසක් කියලා හිතාගෙන. එතකොට සාමකාමී නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? මේකත් අනිත්‍ය වගේ තමයි කියන අනිත් පැත්ත හැරෙනවා. නමුත් මේකේ තියෙන ඇත්ත ස්වභාවයයි අපි දකින්න ඕනේ. ඔබට බුදුහාඳුර කරපු දෙයක් තියනවාද කියලා ඔබ හිතලා බලන්න. කරපු දෙයක් තියනවා නම් වඳින්න පිළිගන්නේ නැත්නම් ඉතින් වඳින්න නැති එක බොහොම සාධාරණයි. දැන් ඔබේ ගමේ ඉන්නවා කසීප බීල උදේ ඉඳන් රෑ වෙනකන් ඉන්න මිනිස්සයා. එයා බුදුහාඳුරට වඳින්නේ නැහැ. එහෙම නේද? එයා බුදුහාඳුනට වඳින්නේ නැහැ. දැන් යාට බැලලා හදිනවද ඒකට? නැහැ. එයා ගිහිල්ලා පින්වදින කසිප්පු පෙරන මිනට වඳිනවා. ඇයි? හැමදාම කසිප්පු කාලක් නොමිලේ දෙනවා. එයා දුකටපත් වෙලා ඉන්න වෙලාවේ පිංගතනේ එයාට දුකට පිහිට වුණා. කවුද? කසිප්පු පෙරන මිනිස්සයා. එහෙනම් දැන් එයා ගිහිල්ලා කසිප්පු පෙරන මිනිසයාට වඳිනවා. සාධාරණද නැද්ද? සාධාරණයි. එයා දුකටපත් වෙච්ච වෙලාවේ දෙවියෝ එයාට පිහිට වුණා. එයා වඳින එක සාධාරණද නැද්ද? සාධාරණයි. හොඳට තේරුම් ගන්න පිංගතනේ ඒක. පල්ලිකාරයන්ට වඳිනවා. ජනාධිපතිතුමාට වඳිනවා. ජනාධිපතිතුමියට වඳිනවා. රජුරුවන්ට වඳිනවා. කවුරු හරි රටේ ඉන්න නායකයට වඳිනවා. මිනිස්සු ගිහිල්ලා. ඇයි? මොන හරි දීපු නිසා. මෙතන වෛද්‍යවරු ඇති ඕන තරම් ලෙඩු වැඳලා යන. ලෙඩුන්ගේ අම්මලා සාත්තලා ඉන්න දුවලා පුතාලා ඉන්න වඳිනා ඇති. පාරේ දැක්කත් ඇයිද ලේලා ඔළුව පහත් කරලා කතා කරන්න ඇති. අපේ අම්මව බේරගත්තේ මේ දොස්තර මහත්තයා තමයි කියලා යාළුවෝ හඳුනලා දීලා. හැමදාම අපි මතක් කරන දොස්තර මහත්තයා ඔබතුමාව නම් අමතක වෙන්නේ නැහැ. එහෙම කියලා. යනකොට වැඳලත් යන මට්ටමක් ඇති. ඇයි? දුකටපත් වෙච්ච අවස්ථාවක. මකුණා. පිටුණා. එහෙනම් මට කියන්න බෑනේ තථාගතයන් වහන්සේට ඔබ වඳින්නේ මොකක් හින්දාද? ඔබගේ දතමනුස්සයම හිච්ච වෙලා තථාගතයන් වහන්සේ ආවේ නැහැ. ඔබට කසිපු වන්න ඕනේ වෙලාවේ තථාගතයන් වහන්සේ කඳිපු කෙනා දුන්නේ නැහැ. ඔබට අසනීප වෙච්ච වෙලාවේ ඔබට බේත් කළෙත් නැහැ. ඔබගේ අම්මා මැරෙන්න යන වෙලාවේදී බේර ගන්න ආවෙත් නැහැ. තව කියන්නේ තථාගතයන් වහන්සේ නොකරපුවා. පුදා යුද්ධයට ගියාට පස්සේ පුතාව බේර ගන්න උදව් කළේ නැහැ. මුදාය ගහපල දෙවිච්ච වෙලාවේ බේර ගන්න උදව් කළේ නැහැ. යදට හුණියමක් කරපු වෙලාවේ ඒක උදව් කළේ නැහැ. ඇයි උන්නාන්සේ නැන්නේ උදව් කරන්නේ? මේක හොඳට කරන්න. එහෙදි උන්නාන්සේ සලකලා වැඩක් නැහැ. කාද සලකන්නේ? අනිත් අයට. එහෙම තමයි මිනිසුන්ගේ ඔළුවල තියෙන්නේ පින්වතුනි. හැබැයි තථාගතයන් වහන්සේගේ යමක් කවහරි ගත්තා නම් අන්න එයා තථාගතයන් වහන්සේට සලකනවා. දැන් බුදුහාඳුරගේ කාලේ තථාගතයන් වහන්සේ සලකුවා කතරිසා. ඇයි? තථාගතයන් වහන්සේ නිසා සිව්පසය ලැබෙනවා. මේ දැනුත් සලකනවා. ඇයි? තිරිසා තථාගතයන් වහන්සේ නිසා තමයි සිව්පසය ලැබෙන්නේ. ඒක නිසා සලකනවා. ඒක නිසා තථාගතයන් වහන්සේ කවුරු මොන හරි කිව්වොත් එහෙම කැටි පොළු අරගෙන කපනවා ගිහිල්ලා. අපිට සිව්පසයත් ලැබෙන්න තියෙනද මොකද හදන්නේ? එහෙම කියලා. සමහර තථාගතයන් වහන්සේත් එක බොහොම ළඟින් ඉන්න කැමති. මොකද කොසල් රජුරු ළඟින් ආශ්‍රය කරනවානේ. එතන තථාගතයන් කොසල් රජුරු තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න එනකොට තථාගතයන් වහන්සේ ගාවට වෙලා හිටියොත් එහෙම කොසල් රජුරු බලනවා. මෙයාත් අසුරු කරනවා නේද? හොඳයි හොඳයි. කියලා මොන දෙන්නේ? මොන හරි ටිකක් දෙනවා. ඒ මිනිස්සු ඉන්නවනේ තරම් දෙකට. ඒ හාමුදුරු ළඟට වෙලා ෆොටෝ ගන්න කැමති නැද්ද? අපි අතර නම් නැහැ ඉතින්. හේතුව මොකද්ද? කලිසමක් ඇඳගෙන ඕක් කරන්න මෙහෙ ඉන්න බෑනේ. නත් ගොඩාක් මිනිස්සු නැද්ද හාමුදුරුත් එක්ක ෆොටෝ ගාගෙන ඒවා බිත්ති වල ළඟ ඉන්නේ? හරි වීරකමක් විදිහට කියන අය මෙන් බලහම මාත් හිටියා මේ ආන්දරොත් එක මාත් හිටියා. මේ කාටවත් පහර ගන්නව නෙමෙයි මම මේ කියන්නේ. එහෙනම් තමයි මිනිස්සුන්ගේ හැටි. ඒක තමයි aran තියෙන එකම දේ. වෙන මොකුත් aran නැහැ මේ ආන්දරංගේ. aran තියෙන එකම දේ මොකද්ද? ඈ ළඟ ඉඳලා ෆොටෝ එකක් ගහලා ඒක ෆ්‍රේම් කරලා එල්ලුව කොහෙද? බිත්ති. එහෙනම් මේ විදිහට ඔබ බලන්න ඔබ බුදුහාමුදුරන්ට වඳින්න හේතුව මොකද්ද කියලා. බොරුවට නම් වඳින්න එපා. ඔය වැඳිලි එකක්වත් සාර්ථක නැහැ. මන්නම් කියන්නේ සෝතාපන්න මාර්ග අනුගාමීකට හැරෙන්න බුදුහාමුදුරන්ට වඳින්න බෑ. වඳිනවා නම් වඳින්නේ අනිත් අය කියන හින්දා. මම වඳින්න එපා කියනවා නෙමෙයි. මං කියන්නේ සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයටවත් පත් වෙච්ච කෙනෙකුට හැරෙන්න ඒ කියන්නේ බුදුහාමුදුරන්ට වඳින්නේ යා දැනගෙන නෙමෙයි. මොකද තේදෙන්නේ බුදුහාමුදුරෝ දීපු දෙයක් නෑ ඒගොල්ලන්ට ඒක නිසා. තේදෙන්නේ මේක මේ දහමට අවතීන වෙච්ච අයට මේ දහම තේරෙන අයට තේගෙන්නේ. තනිකරම බුදුහාමුදුරුවෝ කියන්නේ මුළු ජීවිතේම. මොකද ඒ අයට බුදුහාමුදුරුවෝ මුළු ජීවිතේම දුන්නා. සාරිපුත්‍රයන් වහන්සේට තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මුළු ජීවිතේම. මොකද සාරිපුත්‍රයන් වහන්සේට තථාගතයන් වහන්සේ මුළු ජීවිතේම අපව දුන්නා. එක දුකකින් නෙමෙයි නිදහස් කළේ. අර ප්‍රධාන දේ දුක කියන ඒ ඇත්ත දේ හොයලා දීලා ඒකට හේතු හොයලා දීලා ඒක නැතුවොත් මේක නැසෙන බව හොයලා දීලා ඉන්නේ එක නැසෙන මාර්ගය හොයලා දුන්නා. ඒ මාර්ගය වඩන්න උදව් කළා. මාර්ගයේ වැඩුවා සියලු දුක් ප්‍රහීන වුණා. එහෙනම් අනන්ත සංසාරෙටම සාරිපුත්‍රයන් වහන්සේ එන ගමනේදී උන්වහන්සේට පිහිට වෙච්ච අය ඔක්කොම එකතු කළත් ඒටත් වඩා පිහිටක් වෙලා තියෙනවා කවුද? තථාගතයන් වහන්සේ. ඒ දුක් එක ඒකට පිටු වුණා එකනේ. දුක් දෙක ඒකට පිටු වුණා තව එකනේ. දුක් තුන ඒකට පිටු වුණා තව එකනේ. දුක් හතර ඒකට පිටු වුණා තව එකනේ. දැන් ඔහොම ඔහොම එන ගමනේදී දැන් දුක් අනන්තේ මේ තියෙන්නේ. එහෙනම් අනන්ත ප්‍රමාණ ප්‍රමාණයක් පිටිත වෙලා තියෙනවා. ඒත් පින්වතනි තාම දුකටපත් වෙනවද නැද්ද? තාම දුකටපත් වෙනවා. එහෙනම් තව ඉන්නවා පිටිත වෙන්න පිරිසක් ඔබට. එයාට ඇවිල්ලා පිටිත වෙන්න ඕනේ. එක දවසක ඔබට තථාගතයන් වහන්සේ මුණ ගැහෙනවා. තථාගතයන් වහන්සේ මුණ ගැහිලා තථාගතයන් වහන්සේ ඔබට දෙනවා මේ දුක් තියෙන අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් දුක් තියෙනවා නම් ආන් ඒ හැම දුකක්ම නියෝජනය වෙන දුක මොකද්ද කියලා පෙන්නනවා. ඒවා තියෙන්නේ එකයි. එහෙනම් අනන්ත අප්‍රමාණ මහා දුක්ඛක්ඛන්දේම නිරූපණය වෙන එක දුකක් තියෙනවා පෙන්වනවා. ආන් ඒ දුක මොකද්ද කියලා පෙන්වනවා. ඒ දුකට හේතුව පෙන්වනවා. ඒක නිරුද්ධ කළොත් මේක නිරුද්ධ වෙන බව පෙන්වනවා. ඒක කරන මාර්ගය පෙන්වනවා. එහෙනම් පින්වතුනි ඔබගේ අනන්ත සසර ගමනේ ඔබට පිහිට වෙච්ච සියලුම දෙවිවරු මිනිස් දෙවිවරු, දේව දෙවිවරු, බ්‍රහ්ම දෙවිවරු ඔය ඔක්කොම පිහිට වෙච්ච අය ඔක්කොම දෙවිවරුනේ. ඒ දෙවිවරු ටික ඔක්කොම එකතු කරගත් කල අනාගතයේදී අනන්ත සසරක් ඔබට යන්න තියෙනවා නම් ඒකෙදි ඔබට පිහිට වෙන්න ඉන්න සියලුම දෙවිවරු, මිනිස්සු, බ්‍රහ්මයෝ ඔක්කොම එකතු කරගත්තාල. ඔය ඔක්කොටම එහා පැත්තෙන් ඔබට යමක් දීපු කෙනෙක් තමයි කවුද? තථාගතයන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් ඕක දැනගන්න තියෙන්නේ අර සියලු දුක් අතීත අනාගත වර්තමානයේ හටගන්න සියලු දුක් වෙනුවෙන් පෙන්නේ සිටින තනි දුක මොකද්ද කියන එක තේරුම් ගියා නම් කවදා හරි දවසක ඔබට අන්න එදාට තථාගතයන් වහන්සේ ඔබගේ ජීවිතේ අංකයකට එනවා. ඕක තමයි තේරුම් තථාගතයන් වහන්සේගේ ක්‍රමය. නිසා පිස්තෝලයක් තියාගෙන වැඳහන් කියන එක නෙමෙයි. ගණිතා ඔබේ ගමේ ඉන්න හෝ වේවා ඔබගේ දරුවා හෝ වේවා බුදුන්ට වඳින්නේ නැහැ කියන එක බොහොම සාමාන්‍ය දෙයක්. හැබැයි ඒගොල්ලෝ ඔබට වඳිනවා. සමහර ළමයෙන් අහලා බලන්න. බුදුහාමුදුරුවෝද අම්මද ඔයාලට වටින්. මොනෝ කියයි? පොඩි දරුවෙක්ගෙන් අහලා බලන්න. බුදුහාමුදුරුවෝද අම්මද වටින්. මොකද්ද කියන්නේ උත්තර? අම්මා. දැන් ගහලා හරිනොත් මූණම නරුමේ කියලා හරිනොත් නෑ. ඒක ඇත්ත. එයාට බුදුහාඳුර වටින්නේ. එයාට බුදුහාඳුර යට මොනවද දීලාද? මේකද ලෝක සත්‍යයේ ස්වභාවය. තමන්ට යමක් ලැබුණා නම් ඒ දේ එයාට ගරු කරනවා. මේක සාධාරණ, මේක සාමාන්‍ය ස්වභාවය. ඕන කෙනෙක් එහෙමයි. ලැබුණ නැත්නම් ගරු කිරීමක් නැහැ. ඊට පස්සේ යාට ගරු කරනකොට ලැබෙනවා නම් දැන් ගරු කරනවා මොකටද? නැදෙන්නේ. දැන් දානෙකට ආවට පස්සේ උදේ හවා නැත්නම් උදේ බුද්ධ පූජා තියෙන එක. අපි දවල්ට බුද්ධ පූජා තියෙන එක. අවසර බුද්ධ පූජා තියෙන එක. මේවා භව භෝග සස්ත්‍රීකත්වයේ උදෙසා හේතු වෙනවා කියපු ගමන් මොකද කරන්නේ? ඈ ආයි මොනවද කියන ලොකු පිළිමෙගෙන්නේ පොඩි පිළිමයක් එහෙම ගෙනල්ලා හරියන්නේ නැහැ අයියේ. පොඩි පිළිමෙගෙන පොඩ්ඩයි අම්මේ. ඒක නිසා ලොකු පිළිමෙගෙනවා ගෙදර. ගෙනල්ලා පිළිමෙන්ද වෙනම ගියෙකුත් හදලා පිළිම ගියක් හදලා ඒ තියලා උදේ දවල් රෑ බුද්ධ පූජා කරන මොකද? භව භෝග සැප සම්පත් ලැබෙනවා. මේ පිරිස එකතු කරගෙන කරනවා මොකදද? පරිවාර සේනාව ලැබෙනවා. සීවලි මහරහතන් වහන්සේගේ පින්තූරකුත් ගහනවා ගෙදර. ඇයි ඒ? මහරහතන් වහන්සේගේ පින්තූර ගහන එක බොහොම වටිනවා. ඇයි ඔක සීවලි මුනේ? එදෙනීම පින ඉවරයි. ඒකයි මේකදනේ වැඩේ. මහරහතන් වහන්සේ නමගේ පිළිමයක් ගහගෙන ඒකට වන්දින එක හඳුන් කූරප්පත්තු කරන එක පින්වදනේ මහ පිනක්. හැබැයි ඒක සීවලී කියන විශේෂ නම දාගත්ත නිසා මොකද උනේ? ඒ පින ඔක්කොම ඉවරයි. දැන් එතන ඉන්නේ හිඟන්නේ පින්වදනේ උපාසකයෙක් නෙමෙයි. ඉතින් මිනිසුන්ට උගන්වලා තියෙන හැටි ඔය ඉතින්. මේ නිසා ඉතින් පිනක්වත් කරගන්න බෑ පින්වදනේ. සීවලි මහරහතන් වහන්සේ ගැන අග්‍රශ්‍රේෂ්ඨ කෙනෙක්. නමුත් කපුටෙක් නේද ඔය හඳුන් කරපත්තු කරන්නේ? ඔහොද නැද්ද? උපාසකයෙක් නෙමෙයි ඔය හඳුන් කරපත්තු කරන්නේ. කපුටෙක්. ලැබෙන්න ලැබෙන්න. එකෙන් දැන් සීවලි හාමුදුරන්ගේ පින්තූර ඔක්කොම අයින් කරනවද ගෙදර ගිහිල්ලා? නෑ නෑ. කපුටෙක් නොවි මහරහතන් වහන්සේට පහන පත්තු කරගන්න. ප්‍රශ්නේ නෑ. ලැබෙන හින්දා නම් පත්තු කරන්නේ. ඒක දෙනේ මහ තුච්ච නින්දිත අදහසක් ඒක. දැන් බොහෝ දෙනෙක් ක්‍රියාකාන්තාව අදහනවා. ඇයි ඒ? සෞභාග්‍ය සංකේතය. සෞභාග්‍ය ලබා දෙනවා, ධන දාන්නේ භව භෝග ලබා දෙනවා. ඉතින් බුදුදහමේ ශ්‍රියාකාන්තාව තමයි කවුද? කස්ස. සීවලි මහරහතන් වහන්සේ බාන උන්වහන්සේ දාලා තියෙන තැන. මහරහතන් වහන්සේ නමක් කියන්නේ කවුද කියලාවත් දන්නේ නැති මිනිස්සු ඉතින් කරන්නේ නැහැ එදෙන. පව්. මේ ධහම යටපත් වෙලා තිබිච්ච කාලේ ධහම කියන්නේ මොකන්ද කියලා දන්නේ නැතුව කරපු දේවල් මිනිස්සු දෙන්නේ. නමුත් මම ඔබට කියන්නේ මහරහතන් වහන්සේලා ඔක්කොම එකයි පිළිගන්නේ. සීවලි මහරහතන් වහන්සේ කියලා විශේෂත්වයක් නැහැ. උන්වහන්සේලා පරම ශ්‍රේෂ්ඨ උත්මයෝ. උන්වහන්සේලාට ලැබෙන හින්දා නෙමෙයි පිළිගන්නේ උන්වහන්සේලා අග්‍ර ශ්‍රේෂ්ඨ. වල ලෝකේ උලා කන්න පටන් ගත්තට පස්සේ මෙන්නනේ බුදුහාඳුරගේ ජීවිතේ ඉරාගෙන හරි කමක් නැහැ නේද? ලැබෙනවා නේද? ඒක තමයි විදිහ. එහෙනම් පිළිගන්නේ බුදුදහමේ මේ මේ තථාගතයන් වහන්සේගෙන් මිනිස්සු ගත්තේව තමයි ඔය තියෙන්නේ. ධාතුන් වහන්සේ නමකට වන්දනාමාන කරද්දී මොනවද හම් වෙන්නේ? හොඳට හම් වෙනවා. යම් ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ගෙවල් වලට දෙවරු වඩිනවා. එතකොට මොකද වෙන්නේ? කියන්න කියන්න ලැජ්ජ වෙන්න එපා. එතන මොකද වෙන්නේ? ඈ හොඳට භව භෝග සැප සම්පත් ලැබෙනවා. ඒක නිසා තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට පැනක් තියෙනවා. ඊබේකෙත් විකුණන්න තියෙන. ඊබේකේ විකුණන්න තියෙනවා ධාතුන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ. තායිලන්තෙන් ආනයනය කරන ලද ධාතුන් වහන්සේලා විකිණීමට ඇත. සමහරු ගෙම්බෝ තියන් ඉන්නවා කියලාද නේ? අර බඩ මහත සිතානංග තියාගෙන ඉන්නවා. එහෙම දිනන නේද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බඩදිගේ වැක්කිරෙන්නේ. මම ඔය එපා නම් කියන්නේ නැහැ බෙන්ගතේ. ඇයි ඒ? මං කවදාවත් කිසිම දවසක හරකෙකුට උඹයා කියන්න එපා කියලා නැහැ. මොකද මං හොඳටම දැනගෙන ඉන්න දේ තමයි මේක හරක උඹයා කියන්නේ නැතුව අපි ඤාව කියන්නේ නැහැ කවදාවත්. මම උත්සාහ කරන්නේ මේ දෙන හරක් බවින් නිදහස් කරවන්න මිසක් උඹයා කියන්න එපා කියනෝ නෙමෙයි මේ. මේක අවදාහ කරන්න බෑනේ උඹයා කියන්න එපා කියන එක. හරක නම් උඹයා. පූස නම් ඤාව. දේහයෙන් ඉන්නේ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මේක. සදාගතයන් වහන්සේ ක්‍රමයේ අනුගමනය කරන්න කියන. සදාගතයන් වහන්සේ හරකට උඹයා කියන්න එපා කිව්වේ නෑ. හරකව මිනිස්සෙක් කරන්න උත්සාහ කළා. එතකොට උඹයා කියන්නේ නෑ දැන් මචන් කතා කරනවා. ඒක හැටි තියෙන නිසා මේ ලෝක සත්‍යය මේ හොඳයි කියලා හිතාගෙන ඉන්න දේවල් පිළිබඳ කරගෙන ගියද ඒක ප්‍රශ්නයක් නෑ. මම ඒවට දොස් කියන්නේ නෑ. මාළු තියාගෙන ඉන්න මාළු නැත්නම් තව ගෙම්බෝ ඊළඟට සිලින් සිලින් ගන්න ඒවා. දේව සද්ද ඇහෙනකොට දේව හොඳයිලු. ඉතින් එහෙම තියාගෙන ඉන්න අපි. හරි ඉතින්. ඊළඟ දාසේ කිව්වොත් එහෙම බෙට්ටක් මේස් එක දාගෙන ඉවෙලා ඒකත් ඔය හාලේ මැද්ද ඉල්ලලා තිබ්බනම් මහා පුණ්‍ය ශක්තිය හේතු වාසනාස ගැළපි ගැළපි එනවා කියලා එහෙම. කරන් තියෙන්නේ මොකද්ද? ඒක කරන්න තියෙන්නේ. හරි මෙන්න පිහිටක් නේ. ඉන්දියාවේ සමහර මිනිස්සු හරක්ට වඳින්නේ මේ. හරකක් හදානකොට ඔළුව අල්ලන්නේ කියලා. පිහිට ගව මාතාජී පිහිට මේ ඉන්දියාවේ ගව මාතාජී අධහන කෙනෙක් එහෙම ගත්තොත් එහෙම පෙඟුද බුදුහාඳුරුවොත් එක තියලා බැලුවොත් එම් මොනවා කියයිද ඔන්නේ උඹලගේ බුදුහාඳුරුවා අරම්පලය ඊළඟ අය එළදෙන එනකොට ගව මාතාජී ගිය කිය අර අපෝඩි ගගා බජන් හියකි හරිද කරයි ඉතින් ඒක වැරද්දක් තියෙනවද ඉතින් ඒගොල්ලන්ට බුදුහාඳුරුව මොනවද දීලා තියෙන්නේ ගාමතාජී දීලා තියෙනවනේ දේවල් ඒගොල්ලෝ දන්න පමණින් පිංගද. ඒක නිසා පිංගද ඒගොල්ලෝ ඒ ගාමතාජී එපැය අදහන්නේ. හරිනේ යාට එපැය වඳින්නේ යාට එපැය සලකන්න. දැන් භෞතිකවාදී මිනිස්සු කියන්නේ මොකක්ද? භෞතිකවාදී මිනිස්සු කියන්නේ ඔය කවුරුත් අපිට දීලා නැහැ. මම මහන්සියලා වැඩ කළා. මම මහන්සියලා කුමුරු කෙටුවා. මම මහන්සියලා වීසා. මම මහන්සියලා ගවන් කැපුවා. ඒවා පාගල ඔක්කොම කළා දැන් මේ බීබීස් තියෙනවා දැන් දෙයියෝ මොකද්ද මේකට කළේ එහෙම අහනව නේද භෞතිකවාදීය දෙය අහන එක සාමාන්‍ය වැඩ නැද්ද එහෙනම් මේ භෞතිකවාදීයොත් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ ඒගොල්ලෝ කියනවා මම උඹලගේ දෙයියන්ට වඳින්නේ නැහැ මම මගේ උදැල්ලට වඳිනවා මගේ උදැල්ල මට පිට උනේ දැන් සාමාන්‍යයිද නැද්ද සාමාන්‍යයි තව බාසුන් නැහැ කෙනෙක් මේසන් හැන්දක් කියන් පාගල බලනවා. ඔළුව පලා ගත්තා කියන මේසන් හැන්දෙන්. ඇයි ඒ? ඉතින් එයාට පිහිට වෙන එක නේද හින්දනේ. ඒ කැමති නැහැ ඒවට අතවත් තියනවද කවුරුද? ඒකයි කමේ. එහෙනම් මේකදනේ තම තමන්ට පිහිට වෙච්ච අය. තම තමන්ගේ දුකින් නිදහස. පිහිටක් වෙනවා කියලා කියන්නේ තමන් දුකටපත් වුණාට පස්සේ ඒ දුකෙන් තමන් ගලව ගත්තා. එහෙනම් තමන් දුකටපත් වුණාට පස්සේ තමන් ඒ දුකෙන් ගලව ගත්ත අයට පින්වදින මිනිස්සු වන්දනාමාන කරනවා, බුදු ගරු සත්කාර කරනවා. ඔක තමයි විදිය. ඔබ නිකන් හිතලා බලන්න තථාගතයන් වහන්සේට වන්දින සූසු කෙනෙක්ද නැද්ද කියලා. තථාගතයන් වහන්සේට වන්දින සූසු කෙනෙක් නම් වන්දින්න පින්වදින නැත්තම් යේසුස් සත්‍යෙටපත් වෙන. ඊට පස්සේ ආයි බලෙන් වන්දන්න දෙයක් නැහැ. පුතා, පුතා සාදු වන්දින්නේ, සාදු වන්දින්නේ. දැන් පොඩියට කියනවා නේද ඔබේ? පුතා සාදු වන්දින්නේ, සාදු වන්දින්නේ. බුදුහාඳුනන් නෙමෙයි අපිට වන්දින්නාවත්, මහා සංඝයාට වන්දින්නාවත් ඔබ කියන්නේ නැද්ද? පුතා, ඔක තියා, ඔක තියලා සාදු වන්දින්නේ, සාදු වන්දින්නේ. බුදුහාමන් සුපර්මෑන් දිහා පැත්තෙන් ආවොත් එහෙම මොකද? පුතා සුපර්මෑන් වඳින සුපර්මෑන් වඳින කියන දෙයක්ද උට? නෑ ඒක වඳි. සමහර වෙලාවට. ඇයි? ඒක ගැන දන්නවා. එයා මිනිසුන්ට පිට වෙන බව දන්නවා. ඇයි යාළ බල්ල කතාවල ඒවා තියෙන්නේ? දෙක නිසා තමයි මෙතන යාළ ගරු කරනවා සමහරට සංගයට වඩා කාටද? සුපර්මෑන්ට. නෝ දැන් ඔබට කියන්න ඕනේද අර අර සාදු ඉන්න වඳින් සාදු වඳින්න සාදු වඳින්න කියලා කියන්න ඕනේ හ්ම් මම ඔබ එන්නේ පෙරලගෙන අනිත් අය ඔක්කොම පෙරලගෙන ඇවිල්ලා බල්ටියකුත් ගහලා වැඳලා යන්නේ හොඳ ඔබට දෙයක් ලැබිලා තියෙන බව ඔබට තේරෙනවා දරුවට දෙයක් ලැබිලා නැහැ ඒක නිසා දරුවට එහෙම වඳින්න ඕනේ කියලා එහෙම තේරෙන්නේ නැහැ මම මේ කියන්නේ චූටිම දරුව ගැන නෙමෙයි තියෙන්නේ ලොකු දරුවොත් එහෙම තමයි. එයාට කැමැත්තෙන් එහෙම පුතා ඔයා කැමති නම් ගිහිල්ලා වඳින්නකො. කියලා කිව්වොත් නෙමෙයි මම next time. එහෙම කියන්නේ නැද්ද? ගොඩක් අය එහෙම කියනවා. එයි ඉතින් එයාට එන්නේ නැහැ මෙතන වඳින්න. මොකද එයාට දෙයක් ලැබිලා නැහැ. එයා දුකටපත් වෙච්ච කිසිම අවස්ථාවක හාමුදුරු කෙනෙක් එයාට පිට වෙලා නැහැ. බුදුහාමුදුරු කොහොමවත් පිට වෙලා නැහැ. මොකද හේතුව? එයා බුදුහාඳුරංගෙන් පිහිට ලැබලා නැහැ. එහෙනම් බුදුහාඳුරංගෙන් පිහිට ලබන්නේ නැති කෙනෙක්. බුදුහාඳුරන්ට වඳින්න නැතිවීම සම්බන්ධව ඔබ කම්පා වෙන්න එපා. බුදුහාඳුරංගෙන් පිහිට ලැබපු නැති කෙනෙක් බුදුහාඳුරන්ට වඳිනවා කියන එක ගැන වපර එහෙම් බලන්න. මේ මොකටද මේ ඉන්න හදන්නේ කියලා. එනම් මෙතන මම ඔබට කියන්නේ හරි බෞද්ධයෙක් වෙන්න තථාගතයන් වහන්සේගේ නියම පිළිසරණ ලැබිච්ච කෙනෙක් බවට පත් වෙන්න. ඒ කියන්නේ අදුම තරමේ පිංගසනේ සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයට එන්න. කවුරු හරි නිවන විශ්වාස කරන්නේ නැති ඒ කෙනා තථාගතයන් වහන්සේට වඳින්න සුදුසු කෙනෙක් නෙවෙයි. මොකද ඒක නා තථාගතයන් වහන්සේෙන් ගත්ත දෙයක් නැහැ. පරම්පරාවෙන් එන හින්දා ඔය වඳින්නේ. ගත්ත දෙයක් නැත්නම් වඳින්න හේතුව නැහැ. ඒක නිසා තථාගතයන් වහන්සේට හරියට වඳින කෙනෙක් බවට සත් වෙන්න. නැත්නම් වෙන බෞද්ධත්වයෙන් ඇති ඵලකුත් නැහැ, ඔයාලා මනුස්ස ජීවිතෙන් ඇති ඵලකුත් නැහැ. එනවා ඒක කරගන්නේ කොහොමද කියන එක ගැන අපි දාන කටයුතු සිද්ධ වුණාට පස්සේ කතා කරමු. දැන් හොඳට මේවා තේරුම් ගියා නම් පින්වතුනි ඔබ දිනුවා. එහෙනම් දැන් කාරණා කීපයක් කතා කරන්නේ. දැන් මතක මොකද්ද? උදේ විශේෂ කාරණාවක් ඔයක මතකද ඔබට? උදේ විශේෂ කාරණාවක් මොකද? තමන් මේ නිවන් මඟට අවතීන වෙලා මේ ආපු ගමන් මඟ දිහා දැකලා තමන් දිනපු අවස්ථාවල් හොඳට මෙනෙහි කර කර ඒව පිළිබඳ සතුටට පත් වෙන. වතුර කලයේ පිරෙන්න වතුර බිඳුව යෝනි වෙන්නේ මොන බිඳුවද ශ්‍රේෂ්ඨ කියලා කියන්න බෑ. මතකයිනේ ඒ හැම එකක්ම වටිනවා. මදුරුව මර මර හිටව මදුරුව මරණකින් අතර කළා නම් ඔබ ලොකු දිනුමක් ඔය කලේ. ඒ වගේ කරගන්න. අම්මර සලකන්නේ නැතුව හිටපුව අම්මර සලකන්න පටන් ගත්තා නම් ලොකු දිනුමක් ඔය කලේ. තව කෙනෙකුට කියන්න බෑ නිවනට කොච්චර ඈතද ඕක කියලා. කලේ පුරවන්න ගියාට පස්සේ පළවෙනි වතුර බින්දුව දැම්මට පස්සේ මෝඩේ කෝක දිහා බලාගෙන කියන්න පුළුවන්. උඹ හිනා වෙන්නේ වතුර බින්දුවක් ඕකට දාලා. උඹ දන්නවද ඔය වගේ බින්දු කොච්චර දාන්න ඕනේද කියලා? එන ඔය කතාව කිව්වොත් ඔය කියන්නේ මොකෙද? තලි ගොන් රජෙක් ඔය කතාව කියන්නේ. මතක තියාගන්න. ඔය වතුර බින්දුව වගේම තමයි ඕන වෙන්නේ. මොකටද? ඔය වතුර බින්දුව වගේම තමයි ඕන වෙන්නේ මොකටද මේකද? ඔය කලේ සම්පූර්ණයෙන්ම පිරෙන්න. ඔය જાතිය මේවා. ඉතින් ඔබ මේ විදිහට කටයුතු කරන්න. ඒ වගේම පින්වතනේ අත මිට මොලවගෙන ඉන්න එපා ඉන්න බෑ. එදා සාමාන්‍ය විදිහට ඉන්න. හැබැයි ඔබගේ සාමාන්‍ය විදිහෙන් ලෝක සත්‍යයට හානි වෙනවා නම් අන්න ඒක පොඩ්ඩක් බලෙන් වළක්වගෙන ඉන්න. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට ඉන්න තියෙන්නේ. තථාගතයන් වහන්සේ විනය නීති පනවනකොට තියෙන්නේ ගම ඇතුළේදී හැසිරෙන්න ඕන එක විදිහක් දේශනා කළා තියෙනවා. විහාරෙදී හැසිරෙන්න ඕන, ඒ කියන්නේ ආරාම ඇතුළේදී හැසිරෙන්න ඕන තව විදිහක් දේශනා කළා. වෙන විදිහක් නෙමෙයි, එළියේ හැසිරෙනකොට මේ විදිහට ඉතහල්ලා කියලා. ඇයි ඔකට එළියේ හැසිරෙනකොට කියලා දැල්ස? දැන් ඉතින් ශික්ෂණයේ තියෙනවා එළියේ විතරද? ඇයි ඇතුලේ? දැන් අතපය හොලෝ හොලෝ ගමේ ඇවිදින්න එපා කියලා එකක් කියලා තියෙනවා. සාමණේරයන් වහන්සේලාට පවා ඒක කියලා තියෙනවා. අර ඔබ ඇවිදිනකොට මෙහෙම මෙහෙම හෙල්ලෙන්නේ අත. එහෙම හොලෝ හොලෝ යන්න එපා කියලා. දැන් සිවුරු අරප කෙනෙක්ව අඳුන ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා මොකක්ද? ඉස්සර සිවුරු අරපයි. දැන් සිවුරු අරින අය අඳුන ගන්න විදියක් නැහැ. ඉස්සර සිවුරු අරපයි අඳුන ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කොහොමද? එයා යනකොට එක අතක් කොහොමත් හෙල්ලෙන්නේ නැහැ. අනිත් එක බොහොම පොඩ්ඩයි හෙල්ලෙන්නේ. ඇයි? මේ විදිහට සිවුරු ඇඳලා පස්සේ අත මෙහෙම උසට ඉස්සුවොත් එහෙම මෙතනින් මේක පනිනවා. ඇතුලෙන් තියෙන කොට පනිනවා. පනිනු ගම සිවුරු කඩා වැටෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? මේ අත හොල්ලන්නේම නැහැ කොහොමදවත්. ඉතින් මේ අතත් හොල්ලන්නේ නැතුව ගියලා තමයි පුරුදු වෙලා තියෙන්නේ. එතන යා පාරේනකොට තේන්නව මෙහෙනම් සිවුරු අරපු එකනේ. ඒයි අර ඒ හික්මිච්ච ස්වභාවය තාම යට තියෙනවා පුරුදු කරපු ස්වභාවය. එහෙනම් මේ ගමේ ඇවිදිනකොට මේ විදිහට යන්න කියලා කිව්වා. ඉතින් ඒකට ගමේ ඇවිදින කියලා අන්තර්ගරය කියලා දාලා තියෙනවා. ඔළුව හොල්ලොල්ල යන්න එපා කියලා. පිසානන් ඔළුව නැයි පිසිනන් ගැලේ දුවයි මතකද? ඔළුව හොල්ලොල්ල ගමේ යන්න එපා කියලා. ඒවට දාලා තියෙන අන්තර්ගරයේ ගමිස්සාමිති සික්ඛාකරණීය. අන්තර්ගරයේ නිසීදිස්සාමිති සික්ඛාකරණීය. අන්තරගරේ කියන්නේ ඇතුළු ගමේ යනකොට හෝ ඇතුළු ගමේ වාසය කරනකොට ඔළුව හොල් හොල් ඉන්න එපා. අත් බලනවානේ ඉන්න එපා. හනින් කතා කරන්න එපා. හනින් hina වෙන්න එපා. අන්තරගරේ කියලා දාලා දින ඔක්කොම පිංගතින්. ඇයි? එහෙනම් ඕකෙන් ඔබට ඔප්පු වෙන්නේ නැද්ද? තථාගතයන් වහන්සේ දේශනා කළා දෙනවා මවාගෙන ඉන්න එපා. උඹලා ඉන්න විදිහට හිටහල්ලා දහම කරපල්ලා. පීඩාවටපත් වෙන්න එපා. දහම කරපල්ලා. දහම අනුගමනය කරනකොට නුඹලාව හික්මීමටපත් වෙයි. බලෙන් හික්මෝගෙන ඉන්න බෑ තමන්. එතකොට තමන් දෙපා වෙනවා. ඕක නෙමෙයිද ඔය තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. නමුත් ඔය විදිහෙන් ගමේ හිටියොත් එහෙම දාන ටිකවත් හම්බ වෙන්නේ නැහැ. එයි මුනුත් නිගන්ටිව වගේන කියලා හිතන්න පටන් ගන්නවා මිනිස්සු. ඒක නිසා කෝ ගමේ යන පොඩ්ඩ සාන්තව ඵලයල්ලා. හැබැයි නුඹලාගේ වාසස්ථානයේ වාසය කරද්දී නුඹලට සිහිසෙ හිටපල්ලා මග වඩන්න. එච්චරයි තථාගතයන් දේශන මග වඩන්න. එතකොට මොකද වෙන්නේ? අත හොල්ල හොල්ල ගියගෙන දැන් මේ අත හොල්ලන එක හරදරයක් බවට පත් වෙනවා බින්දද. හයියෙන් hina වෙච්ච කෙනාට hina වෙන එක හරදරයක් බවට පත් වෙනවා මග වඩනකොට. මොකද යාද hina දැන් ඔය හයියෙන් hina වෙනකොට ඉන්නේ ප්‍රීතිය. එහෙම නේද? පෙරලි පෙරලි hina වෙන්නේ මිනිස්සු. කඳුළු වැක්කෙරි වැක්කෙරි hina වෙනව නේද මිනිස්සු? ඒ මහා ප්‍රීතියකටපත් වෙලා තියෙන්නේ. ඔච්චර දෙයක් කළා. ඒ කියන්නේ මොකක් හරි විහිළු කතාවක් කියලා අනිත් අයත් hina වෙනවා දැකලා ඒකට අනුකූලව hina වෙනකොට පින්ගතනේ. දැන් මොකද වෙන්නේ? හරි ප්‍රීතියක් එනවා යාට. බලන්න මේ ප්‍රීතිය එන්නේ එයා කොයිතරම් පෙරලිලා ඉඳලා තියෙන්නේ. ඔය ප්‍රීතිය ගන්න ඔච්චර දේවල් කළේ. ඔන්නෝය පෙලීමෙන් නිදහස් වෙනකොට පෙලීම දුර වෙනකොට බින්ගස්නි දැන් එයාට කොහොමත් ප්‍රීතියක් හිතේ තියෙනවා. දැන් එයාට hina වෙලා යමක් කරලා ප්‍රීතියක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා එයාට hinaව කියන එක හරි වදයක්. ඒක hinaවේ ප්‍රභේද තියෙනවා. සිත හසිත විහසිත උපහාසිත අපහාසිත අදිහසිත. මෙතන hinaවේ ප්‍රභේද. අදිහසිතෙන් තමයි පටන් ගන්න හැමෝම. ඒ කියන්නේ විම පෙරලි පෙරලි කඳුළු වැක්කිරි වැක්කිරි hina වෙන එක. ඔහොම හොම ඔක අඩුවේවි කියලා නේද අන්තිමට හසිත කියන තැනට එනවා. හරි අතුන් වහන්සේලාගේ තථාගතයන් වහන්සේගේ හිනාවට කියනවා සිත කියලා. يعني දත් පෙන්නලා hina වෙන්නේ නැහැ. ඉතින් එහෙම ක්‍රමයකට එනවා. එහෙනම් පින්වදින තථාගතයන් වහන්සේ මේ උන්වහන්සේ ක්‍රමේ තමයි අපි අනුගමනය කරන්නේ. ඒකයි මම කියන්නේ පින්වදින මම බෙල්ල ගහලා ගියත් හිස ගසා දැම්මත් තථාගතයන් වහන්සේගේ ක්‍රමයට එහා පැත්තේ යන්නේ නැහැ. ඇයි හේතුව? අනන්ත සංසාරේ මං හැමදාම කලේ ඔය ගොන් තඩි වැඩේ. ගුරුවරයා දෙයක් කියද්දි මට ඕන එක තමයි මං කලේ. ඒක නිසා මං තාම සසරේ. මේ පාර නම් මේ මොඩ වැඩේ කරන්නේ නැහැ. ගුරුවරයා මොකද්ද කියන්නේ? ඒක විතරයි කරන්නේ. සමාජය පොළු පාරව ගැහුව කමන්නේ. අනන්ත සසරේ සමාජය පොළු පාරව ගහයි කියන බයට මොකද කළේ? ගුරුවරයා කියන දේ කරන්නේ නැතුව සමාජය කියන දේ කළා. දැන් නම් ඒක කරන්න බෑ වෙනද සමාජය ඕන එකක් කියාගන්න ඕන එකක් කරගන්න. මේක ඉවර කළා මිසක් පස්සේ බලන්නේ නැහැ. මේක නිසා පින්වදනේ ඔබ හොඳට මේක තේරුම් අරගෙන නිදහස් ජීවිතයක් ගත කරන්න. මම නම් කියන්නේ සතුටින් ඉන්න. සතුටින් ඉන්න. සතුට තමයි අංකයක. සතුට වෙන්න ඕනේ බලු වැඩ කළා නෙමෙයි. බල්ලෙක් යනකොට උඩ ගලකින් ගහලා නෙමෙයි සතුට වෙන්න ඕනේ. කුරුල්ලෙක් යනකොට උඩ වෙඩි තියලා අරියට ඉලක්කයට කොහමද මූවින් ටාගට් කියලා ඔය ඉදිල්ලන පොටම වෙඩි දෙන්නේ ඉල්ල අන්න මලා දැක්කනේ. එහෙම නෙමෙයි සතුට වෙන්න ඕනේ. ඔය සතුටෙන් ඉන්න. අභ්‍යන්තරයෙන් නැගින්නා වූ සතුටෙන් ඉන්න. අම්මල ඩෑඳේ හිටියා දැන් සනීපුණා ඒක නිසා එන සතුට නම් වැඩක් ඇතේ සතුටක් නෙමෙයි. නමුත් අභ්‍යන්තරේ මම මෙහෙම බලු වැඩ කර කර හිටපු එකේ දැන් මම ඒ බලු වැඩ කරන්නේ නැන්නේ මම කොච්චර ශ්‍රේෂ්ඨත්වයට පත් වුණාද කියලා හිතලා සතුට වෙන්න. ආන් ඒ සතුට සහගත සිතින් ජීවත් වෙන්න. ලෝකයා මේ අනිත් ලෝක සත්‍යයට වෛර කරද්දී මම අවෛරයෙන් ජීවත් වෙනවා කියලා සතුට වෙන්න. හේතර සිහි කරන්න තියෙන. තමයි ඔබ ගොඩක්ම අවෛරී නැතුව ටිකක් වෛරී ඇති. නමුත් දැන් ඔබට එන හිතන් තියෙන මොකක්ද? ලෝක සත්‍යයා 120ක් වෛර කරනවා. මම 10%යි වෛර කරන්නේ. අන්න එහෙම වෙලා සතුට වෙන්න. එහෙනම් 10%ට එහා පැත්තෙන් වෛර කරන ලෝක සත්‍යයත් එක්ක ගත්තහම මම ගොඩාක් දිනපු කෙනෙක්. ඒ පැත්තෙන් සතුට වෙන්න. ඔබ වෛර කරන්නේ නැත්නම් දැන් ලෝක සත්‍යයට පිංගෙදිනි ඔබට කියන් දෙන සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ. වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. මේ වෛරී කරන මිනිස්සු අතරේ අවෛරයෙන් ඉන්න අපි හරි සුවසේ වාසය කරනවා. මොකද? අපි දොර වෛරයක් නැද නිසා. ආන් එහෙම සිහි කර කර පින්ගඳනේ සුවයටපත් වෙන්න. ප්‍රාණඝාත අදත්තා දාන හොරමර වංචා සුරාසු දුරාචාර කරන මිනිස්සු අතරේ ඒව කරන්නේ නැතුව මම සුවසේ බැසනවා. අද මාව දැක්කම ලෝක සත්‍යයට බය හිතෙන්නේ නැහැ. ලෝක සත්‍යය තමන්ගේ ළමයින් වහංග ගන්නෑ මේ ස්ත්‍රී දූෂකයන් එන්නේ කියලා. මේ අලුගෝසු අයන්නේ මේ මිනි මරණ එක අයන්නේ කියලා හංග ගන්නෑ. ලෝක සත්‍යය මං ඉස්සරහට බය නැතු වෙනවා. මං කොච්චර ශ්‍රේෂ්ඨ කෙනෙක්ද? මං ඇසුරු නැසුරු ගන්න කිසිම කෙනෙක් ඒ කෙනාගේ ගෙදර යතුරු මට දෙන එක මහා භයානකයි කියලා හිතන්නේ නැහැ. මොනතරම් ශ්‍රේෂ්ඨයිද? ඔන්න ඔය විදිහට පින්විතනේ තමන් ගැන හිතලා බලන්න. තමන් සාක්ෂාත් කරගත්ත ඒවා ගැන හිතලා බලන්න මේ නිවන් මාර්ගට එනකොට. ඕන් ඔය ප්‍රීතියෙන් ඉන්න. ඔය ප්‍රීතියට එහා බැඳලා යන්න කියොත්. ඔබ දුකටපත් වුණොත් එහෙම පින්විතනේ. ඔබ මේ මග යන කෙනෙක් නෙමෙයි. ඒක පේන්න පටන් ගන්නවා ඊට පස්සේ පින්විතනේ ලෝක සත්‍යයට. දැන් උදාහරණයක් ඉදිරියට ගත්තොත්. දැන් ඔබ එනකොට ඔබව චෙක් කරනවා. අද චෙක් කළාද? ඔබ හොඳටම දන්නවා පින්විතනේ ඔබව චෙක් කරන්නේ ඔබගේ ආරක්ෂාවට කියලා. මොකද ඔබ බෝම්බ ගේන්නේ නැති බව ඔබ හොඳටම දන්නවා. ඔබ බෝම්බ ගේන කෙනා නම් නෑ ඔබට ප්‍රශ්නයක්. නැත්තම් ඔබට ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබ දන්නවා ඔබ බෝම්බ ගේන්නේ නෑ. ඒකයි පින්විතනේ දැන් ඔබට තරහක් හිතෙනවා මාත්‍රයක් හරි ඔබව චෙක් කිරීම සම්බන්ධව. මොකද ඔබ දන්නවා ඔබ බෝම්බ ගේන්නේ නෑ කියලා. ඔබ විතරක් නෙමෙයි බෝම්බ ගේන කෙනාටත් තරහක් එනවා පින්විතනේ චෙක් කිරීම සම්බන්ධව. ඇයි ඒ? එයාට බොහොම මෙතනින් හට අරයි යන්න බැරි වෙන නිසා. එහෙනම් මේ චෙක් කරන එක බොහොම සාධාරණයි. මොකද මේ රටට අමතක වුණාට පින්වතුනි අපිට එහෙම අමතක කරන්න බෑ. මොකද හේතුව ඔබගේ මනුස්ස ජීවිතේ අපිට ගොඩක් වටිනවා. මටද වටින්නේ ඔබගේ මනුස්ස ජීවිතේ නැත්නම් ඔබටද? පරිපුර වටින්නේ ඔබට. එහෙනම් තව අවුරුදු 5ක් හරි කමන්නේ මේ චෙක් කරන එක හොඳයිද නරකයිද? නරකයි. නමුත් ඔබ ප්‍රීතියෙන් නෙමෙයි නම් ඉන්නේ පින්වතුනි ඔබට හැමදෙස්සෙම ওই ගැන තරහක් එනවා. ඊට පස්සේ ওই තරහ පිට කරන්න පින්වතුනි චෙක් කරන අයත් එක්ක. චෙක් කරන අයත් එක්ක ওই තරහ පිට වෙනවා. හේතුව ප්‍රීතියෙන් නෙමෙයි ඉන්නේ වෙන මොකුත් නෙමෙයි පින්වතුනි. මොකද එයා දිවිඳ සරා ගන්න බෑ. ප්‍රීතියෙන් ඉන්නවා නම් විඳ දරා ගන්න පුළුවන්. ප්‍රීතියෙන් ඉන්නේ නැති නිසා විඳ දරා ගන්න බෑ ඒක. චෙක් කරන අයත් එක්ක තරහයි දෙනවා. දැන් මෙතන මේ කාන්තාවත් චෙක් කරන පිරිසක් ඉන්නවනේ. ඒ කාන්තාවත් චෙක් කරන පිරිස නිකන් හිතමුකෝ අපි. ඒ අයත් එක්කම තරහක් හිතෙනවා. හේතුව ප්‍රීතියෙන් ඉන්නේ නැතිකම. තරහ හිතනට පස්සේ බින්දනේ. ඒක කොන්තර විදිහට අරයි යනවා. චුට්ට චුට්ට පොඩි පොඩි කොන්තර විදිහට වාරයි යනවා. හරි මම ඔබට කියන්නේ සිංහතනි මේ ආරාමයේ යම් නීතියක් දැම්ම නම් නීතියක් දැම්ම මහා සංඝයා. ඒ ඔබ කෙරෙහි අනුකම්පාවයි. ඒ නීතිය ක්‍රියාත්මක කරන්න තමයි පිළිඳින යම් පිළිසක් ඔය ඔබව චෙක් කරන්නේ හරි මොනවා හරි කරන්නේ. ඒක නිසා ඔබට යම් කිසි තරහක් ඇති වෙනවා නම් ඒ පිරිස ගැන ඒක හරි අසාධාරණයි. එහෙනම් මොකද ඒ පිරිස නෙමෙයි ඔබව චෙක් කරන්න කියලා තියෙන්නේ. චෙක් කරන්න කියලා කියලා දෙන්නේ ගුරුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝයා. එහෙනම් ඔබ බයින ඔක්කොම බයින කාටද? මහා සංඝයාට. ඒ අහිංසක ගැන බයින්න එපා. ඒ අහිංසක ගැන හිතේ තරහ ඇති කරගන්න එපා. මොකද ඒගොල්ලෝ ඔබව චෙක් කරන්න අපි කියපු නිසා. අපි කියලා දෙන්නේ හාමුදුරුවෝ ඔබව චෙක් කරන්න කියලා එනකොට. තේරුණාද? එදා මම එළියට ගිහිල්ලා එනකොට මම ආපු වහනේ චෙක් කළා. චෙක් නොකළා නම් එහෙම මම බයින්න හිටියේ. තොපි මිනිසුන්ගේ ජීවිත විනාශ කරනද හදන්නේ ගොන් තඩියෝනේ කියලා. ඇයි? ඉතින් මම යන වාහනේට නෙමෙයිද බෝම්බයක් හයි කරන්න හොඳම වාහනේ. ඇයි? ආ ඔය ආරාමයේ ඔය ගුරු ආන්දරණේ යන්නේ. ඕක චෙක් කරන්නේ. ඕන් ඔය නතර තිබ්බ කළා නතර කළා තිබ්බ තැනින් හිමීට අතුරට වින්ගලා තඩි බෝම්බයක් හයි කරනවා යට. දැන් මොකද වෙන්නේ? හරිද මෙන්න මේ අහපැත්තෙන් යනකොට අරෙන් ඔබන බටන් එක කෑලි විතරයි ඉතුරු වෙන්නේ හැමෝගෙම. දැන් මතක නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මතක් කරගන්න. අප්‍රේල් මාසේ 22ද 3ද 22නේ 21 21 වෙනිදා මිනිස්සු 200 ගාන ලංකාවේ මැරුණා කෑලි කෑලි වලට ගිහිල්ලා. දැන් මතක නැහැ නේද? දැන් මතක නැහැ. ඒක නිසා දැන් චෙක් කරන එක සම්බන්ධව ඔළුවේ තියෙන මොකක්ද? මල කරදරයක් චෙක් කරනවා කොහෙවත් නැහැ. සීමා බෝධිය වත් චෙක් කරා. මුන්ට විකාරය හැදිලා කුලප්පු හැදිලා මු චෙක් කරනවා අපි. ඒ කියන්නේ දැන් තව මේ තමයි කෑලි කෑලි වලට යන්න ඕනේ. ඔබ තේරෙනවද? මන්ද නැමේ අපි මහත්තුරු කියනවා ඉතින්. ආමි ජෙනරල් හිටන් කියනවලු. තාම මේ ප්‍රශ්නේ විසඳුමක් ආවේ නැහැ. කොයි වෙලාවෙද දන්නේ නැහැ. එහෙම කියනවලු ඉතින්. එහෙම කියද්දි ඔහුගේ ජීවිත කොහොමද අපි අපේද? එහෙනම් බන කියන්නේ නැතුව ඉන්න ඕනේ. මේ අහිංසක ජීවිත විනාශ කළා දන්නේ නැතුව. මොකද මෙතන මිනිස් එකතු වෙන තැන. අනිවාර්යයෙන්ම දන්නවා ඒක වෙනස. ඒක නිසා ඉතින් අපිට සිද්ධ වෙනවා ඒක එහෙම පවත්වාගෙන යන්න. හැබැයි මතක තියාගන්න ඒක පවත්වන්නේ ඔබගේ යහපතට. මෙතනට එන හාමුදුරුවන්ව පවා චෙක් කරන්නේ ඔබගේ යහපතට පින්නේ. ෆිල්ම් ඇනිලව චෙක් කරන්නේ ඔබගේ යහපතට. අප ඒගොල්ලන්ට අපහාස කරන්න නෙමෙයි. මහානායක හාමුදුරන් වහන්සේ මෙතනට වැඩියා. උන්වහන්සේලා අපි බඳලා ඉල්ලීමක් කරනවා ස්වාමීනි මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒක නිසා අපි පොඩ්ඩක් චෙක් කරනවා ස්වාමීනි. අපිට එහෙම කියන්න වෙනවනේ පින්විතේ. නැත්නම් ඒගොල්ලන්ට පුළුවන් නේ පින්විතේ මේ උන්වහන්සේ වඩින වාහනේ කරි කමන්නේ ඔය කෑල්ල කමන ලෙවන්න. එහෙම නේද? ඒකයි. ඒක නිසා මම කියන්නේ ඔය ඔක්කොම වෙලා තියෙන පිළිවෙල. හිතේ ප්‍රීතිය නැහැ. හිතේ ප්‍රීතිය නැති නිසා පින්වතුනි අර ඔක්කොම රුයිතට පේන්නේ. දැන් මම හොඳටම දන්නවා දැන් මේ පල්ලෙහා වැඩ කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා දායක වෙනින් පණ ඇරලා කටයුතු කරන්නේ. උන්වහන්සේලාගේ මග වඩන එක ගොඩක් දුරට දායකයෝ නිසා හරි පාළුවට පත් වෙලා තියෙනවා. මොකද සියලුම ස්වාමීන් වහන්සේලා අනිවාර්යයෙන්ම ලයිබ්‍රියේ ඉන්නෝනේ උදේ ඉඳලා හවස වෙනකම්. නමුත් ඔබ කොයි වෙලාවෙ මෙතන තවත් ඒ හාමුදුරු හතර දෙනාගෙන් එක්කෙනෙක් මෙතන ඉන්නව නේද? එතන උදේ ඉඳලා රැ වෙනකම් ලොකු හාමුදුරන් වහන්සේලා අවවාද අනුශාසනා කරනවා සියලු දෙනාට බණ භාවනා කටයුතු කරනවා හැමෝම. උන්වහන්සේලා විතරක් මෙතන. ඒක නිසා එහි ඉඳලා වෙනම කේබල් එකක් මෙතන ඇදලා තියෙනවා සින්විතනේ. මෙතන ඉන්න ගමන් මේ ටික අහගන්න. කවුරු හරි ආවොත් විතරක් ගිහිල්ලා කතා කරලා ඉඳලා ආපහු එන්න කියලා. මොකද හේතුව මිනිස්සු එනවා විතර ඒ එනකොට කවුරුත් මේ ආරාමේ නැත්තම් ආවුදුර කෙනෙක්. මේක සුදුසු නෑ. එන්නේ ගුරු හාමුදුරුවෝ වන්දලා යන්නේ නෙන්නේ. එහෙම නෙන්නේ. බුදු හාමුදුරුවෝ වන්දින්නේ නෙමෙයි නෙන්නේ. ඒ ආවට බලේ හාමුදුරු කෙනෙක්ව මෙතන නැත්තම් එහෙම. ඔය පිළිමෙට වන්දින එක මොකද්ද? ගෙදරක් තියෙන පිළිමයක් කියලා අප්පෝ හැරලා යනවා. දැන් හාමුදුරන් වහන්සේ නමක් මෙතන ඉන්නවා. ඉතින් උන්වහන්සේලා එහෙම කැපකිරීමක් කරද්දී හැබැයි මේ වෙදින මම හොඳට දැකලා තියෙනවා උන්වහන්සේලාගෙන් පුංචි අතපස වීමක් එහෙම වුණා. ආයි උන්වහන්සේලාට දෝෂෙ දෙන්නේ මේකෙන් මට තේරෙන්නේ මේකදනේ වෙනමකුත් නෙමෙයි. ඔක්කොම නෙමෙයි මේකදනේ සුළු පිරිසක් එහෙමයි. ඒ දෝෂෙ දෙන්නේ ආයි නෑ මේකදනේ තෝසෙ වෙලා යන්න. කෙලින්ම. මේ වචන හරහා පිට කරනවා. දැන් මේ හැමෝටම නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ ඔබ යම් ඉල්ලීමක් කරලා ඒව ගැන නෙමෙයි කියන්නේ. තමහරු නෝනෙක් මට ලියුමක් දුන්නා මේ මෙහෙණින් වහන්සේලාව චෙක් කරන එක සම්බන්ධව තව පොඩ්ඩක් හිතලා බලන්න කියලා. ඒව ගැන එහෙම නෙමෙයි මේ කියන්නේ. ඒ ඉල්ලීම්නේ. තමන්ට ඉදෙනකොට මේක නොලැපේ නොගැලපෙනවා වගේ කියලා ඒ ඉල්ලීම. ඒව අපි සලකා බලන්න කියලා සංඝ සභාවට ඉදිරිපත් කරනවා. මම තීරණ ගන්න නැහැ එතන. තමහරු ඔබ දෙයක් කිව්වට පස්සේ ඒක තීරණයෙන්න සති දෙකක් විතර යයි. කිසිම දෙයක් මගේ තීරණ වලට වැඩ කරන්නේ නැහැ මේ ආරාමේ. මොකද මහා සංඝයා ඉන්නේ මට වඩා උඩින්. මම මහා සංඝයාගේ උපකුලකයක් විතරයි. නැත්නම් අමයවයක් විතරයි. ඒත් උන්වහන්සේලා තමයි මේ තීරණ ගන්නෙ. තනම කියන්නේ මේකද නේ? සමහර අය ලිපි ලේඛන ඉදිරිපත් කරන තියෙනවා. ඒවෑ තියෙනවා. ඒව කියවලා බැලුවට පස්සේ මට නම් තියෙන්නේ ඉතින් කලකිරීමක් තමයි. කවුරු ගැනද? ඔබ ගැනද? නෑ රාගදේශ මොහෝ ගැන. රාගදේශ මොහේව පිහිටන හිත මොනතරම් තුච්ඡද නිඳිතද කියලා. මට එහෙම හිතෙන්න පටන් ගන්නවා. නේද මම ඔබ ගැන කලකිරෙන්නේ නැහැ බය වෙන්න එපා. මම කලකිරෙන්නේ මට වාසි තියෙන තැන. මට යහපතක් කියන්නේ මොකක් ගැන කලකිරුණොත්ද? රාගදේශ මොහෝ ගැන කලකිරුණොත්. ඒක නිසා මම නිරන්තරයෙන් කලකිරෙන්නේ රාගදේශ මොහෝ ගැන. දෙඟදිනේ ඔබව චෙක් කරන කාන්තාව පිරිසක් ඉන්නව නේද? ඔය කාන්තාව පිරිස දෙඟදිනේ ලියුමක් පවා අපිට බාර දීලා තියෙනවා. මේ චෙක් කරන්න යාමේදී යම් කිසි අකඩදැම්බයකට පත් වුණොත්, ඒ කියන්නේ බෝම්බයක් ආපු කෙනෙක් එතන බෝම්බේ පුපුරවා ගත්තොත් ධර්මයයි ඔබයි ආරාමේ ගුරු හාමුදුරුවෝ ප්‍රධාන කිසිම හාමුදුරුවන් වහන්සේ නමක් කිසිම කෙනෙක් මේකට වගකී යුත්තෝ නොවේති කියලා. ඒතරම් හොඳ තිරිසක් දෙඟදිනේ. ඔබ කරාලේ බලන්න පෙන්නන්නවා. ඔය හැමෝටම අම්මලා ඉන්නවා තාත්තලා ඉන්නවා සහෝදර සහෝදරයෝ ඉන්නවා පෙන්වදනේ. ඔබට වගේමයි. ඔය ඉස්සරහා මෙල තැන ඉන්න තිරිස. ඉන්න සබන හාමුදුරුවතුළු මහත්තුරු පිරිසක් ඉන්නවනේ ඔතන. එනසන වාහන චෙක් කරන තැන නේද? මේ දේ බෝම්බයක් බැඳගෙන ආවත් එහෙම එකේ කොතර හුපුරව ගන්නවා. ඔය ඔක්කොම මැරෙනවා. මං කියන්නේ ඒක දැන් අමතකයි. අමතක කරගන්න එපා. වැඩේ වුණාට පස්සේ තමයි නැත්තම් තේරෙන්නේ. ඒක ඔක්කොටම හේතු විදිහට මං දකින්නේ තේඟදෙන ප්‍රීතිය නැතිකම. ඒ නිසා තමයි ඔබට ප්‍රීතියටපත් වෙන සුසු කාරණාව කියන්නේ. ප්‍රීතියටපත් වෙන. ප්‍රීතියෙන් ඉන්නේ. ප්‍රීතියෙන් ඔද්ද වැඩිලා ඉන්න සිංහද. එතකොට කවුරු හරි කනට ගැහුවා? මොකද? එහෙම අහන්නේ දෙනවා. මොකද ඔබ ප්‍රීතියෙන් ඔද්ද වැඩිලා ඉන්නේ. ඒ වෙලාවට. ඔබ තරහෙන් අමනාපෙන් ඉන්න වෙලාවට මෙන්න ඇගේ මැස්සෙක් ගැහුවොත් එහෙම මොකද? මැස්සාවත් පොඩි කරලා තල්ලා දාන්න හිතෙනවා. ඒක නිසා මම ප්‍රාර්ථනා කරන්නේ ඒක දෙන්නේ ප්‍රීතියෙන් ඉන්න පිරිසක් හැදෙන්න කියලා. ප්‍රීතියෙන් ඉන්න පිරිස. හැමෝගෙම වරද වරදක් තමයි. ඒක අපි හිමීට ඇඩ්‍රස් කරමු. එහෙම අර ප්‍රීතියෙන් ඉන්න අම්මා තාත්තා දරුවට සලකන්නේ කොහොමද? දරුවෝ ලොකු වරදක් කළා. නමුත් අම්මා තාත්තා ප්‍රීතියෙන් ඉන්නේ. ඒක නිසා අම්මා තාත්තා කියන ඕකට යන්න දෙන්නකෝ. ඔය යන්න දෙන්නකෝ අපි හිමීට ඕක විසඳමු. දරුවට තල්ලා හරියන්නේ නැහැ නේ. එහෙම කියනවද නැද්ද? නම් ප්‍රීතියෙන් නෙවෙයි නම් අම්මා තාත්තා ඉන්නේ. උන් දෙන්නත් ගහ මරා ගන්න උන් දෙන්නෙන්න. මොකද වෙන්නේ? අර පොඩි එකා පොඩි වරද වතුර ටිකක් හැදුවා විතරයි. තාත්තා අල්ලන ගහනවා ත්‍රීල් එකේ. ඒකයි ක්‍රමේ. වැටුණාද? එහෙනම් ප්‍රීතියෙන් ඉන්න. ඔබ පාවිච්චි කරන වචන ඔබගේ ප්‍රීතියද? ඔබගේ පීඩාවද? මොකද්ද කියන එක ලෝකෙට පෙන්වනවා. ඔබ හැසිරෙන හැටි, ඔබ කතා කරන හැටි. ඒකෙන් කියන්නේ මේකදී වරදක් දැක්කොත් ඒක දැනු නොදී ඉන්න කියලා නෙමෙයි. මොකද අපි හැමෝගෙම යුතුකමක් තියෙනවා මේ ආරාමය ආරක්ෂා කරගන්න. ඒක නිසා ඔබ මගේ හෝ කමන්නේ. ස්වාමින් වහන්සේලාගේ හරි කමන්නේ. වැඩ කරන කෙනෙක්ගේ හරි කමන්නේ. පුණ්‍යභාරයේ කාගේ හරි කමන්නේ. කාගේ හරි මොනවා හරි එන කෙනෙක්ගේ හරි දෝෂයක් දැක්කොත් කරුණාවෙන් ඒක දැනු දෙන්න. ඒක දැනුම් දෙනකොට කරුණාවෙන් දැනුම් දෙන්න. ඒකයි ඔබට අපි මුලින්ම ඉදිරිපත් කළේ ක්‍රමයක්. මේක එතන හොඳක් කියලා දෝෂේ කියන්නේ. මොකද ඔබ හොඳ ලියන වෙලාවේදී අර දෝෂේට ඔබගේ හිත විනාශ කරන්න බෑනේ. ඇයි ඔබ හොඳ ලියන්නේ මුලින්? ඒ හොඳ ලියලා ඔබ දැකපු දෝෂේ ලියන්න. එතකොට ලේසි නෑ සිංහද නේකයි. ඔබ හිතන දේවල් නෙමෙයි මං හිතන්නේ. ඔබ ඇවිදින කොට මම බලනවා ඔබ මොන වගේ කෙනෙක්ද කියලා. ඔබ හැරෙන කොටත් මම බලනවා ඔබ මොන වගේ කෙනෙක්ද කියලා. ඒකයි මං කියුවේ මං ගරු කරන්නේ. රාග දේශ මොහේ ශේවීමට නිසා අනිත් දේවල් වලට නෙමෙයි. නම් හැම දෙයකටම හොඳයි හොඳයි කියයි. ආ බොහොම හොඳයි බොහොම හොඳයි කියයි. නමස්කාරදනේ. මම ඇත්තටම ගරු කරන්නේ. රාගදේශ මොහ ප්‍රහාණය කරගෙන යන ඔබට. නිසා වෙන දේවල් වලට නෙමෙයි. එහෙනම් මම කොච්චර හොඳයි කිව්වත් ඒ වෙයිද ඉතර ගණන් ගන්න යන්න එපා. පල්ලෙක් ඇදලා කකුල් දෙකෙන් හිටගෙන 10ක් ඉස්සරහට ගියාදී මම ඒකට කියනවා හොඳයි හොඳයි හොඳයි. නන්දම් බල්ලට ගරු කරන්නේ නැහැ මතකද? හොඳයි. එහෙනම් සිංහදෙනි කෙටි පුණ්‍යයන් වන්දනා කරලා උදේ වරුවේ දේශනාව හමාර කරමු. හොඳයි සිංහදෙනි එහෙමනම් උදේ ඉඳලා මේ මොහොත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාර කිරීමෙන් විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කුසල කටයුතු කිරීමෙන් ඒ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමෙන් ඔබ අප සීල දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත බානිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන් අවසීල දෙනාටම තෙරුවන් සරණයි.